de cabeza pequeña, ¿no? Ven, dime, dime que tiene que hacerme el lugar de partir. කළුවර දහස් 500ක අමර දුරයි. එතකොට කළුවර දහස් 500න් යුක්ත අමර දහ කියන්නේ මොකද්ද? මොකද්ද කළුවර දහස් 500? කියන්නේ
නැහැ.
කිලෙස් 1500යි. හරිද? කළුවර දහස් 500යි. අමර දුක කියන්නේ කිලෙස් 1500න් යුක්ත අටගත්ත මේ කය. හරිද මේ රූපය. ජීවිතය. හරියට මෙන්න උත්තරේ දෙන්න දීලා තියෙනවා කවුරුහරි. කවුද මෙතන කිව්වේ?
ඒක නිසා
අසුභහත් කියලා කියන්නේ. හැබැයි මෙතනදී නෑ බෑ. මොකද උදේක දීලා නැහනේ. රස පංච උපාදාන ස්කන්ධය කියලා තියෙනවා. මේ කළුවර 1500 කියන්නේ කෙලෙස් 1500. අඹ රූප කියන්නේ මේ ජීවිතය. හරි. ජීවි දෙක හරියි කියලා තියෙන උත්තරේ නාම රූප දෙක. හරිද? ඒ ජීවි දෙකේ කණුවන්ගේ තුඩු සැට කියන එක දීලා තියෙනවා. ඒක තමයි ගොඩක් වටින්න ඒක හරි දීලා තියෙනවා. හැබැයි ඒකත් පොඩක් වරක්
තියෙනවා.
අපි කිව්වේ නැහැ. 1 2 3 4 5 6 7. මේ 6 ඒවා ටිකක් දීලා තියෙනවා. ඊට පස්සේ ටිකක් වරද්දලා තියෙනවා නේ. මොකද තුඩු 60 තමයි දැන් මේක දිහා තියෙනවා. බාහිර ආයතන 6, ආධ්‍යාත්මික ආයතන 6, විඥාන 6, ස්පර්ශය 6, වේදන 6, සංඥා 6, චේතන 6 කියලා. ඊළඟට තපදු කුපේක්ෂා වශයෙන් විදින් 18යි කියලා දෙනවා. ඒක ගන්න බැහැ. මොකද අපි දැන් උදි දිහා තියෙනවා විදින් 6ක්. මේක කිසිම ගන්න බැහැ. හරිද? එතකොට දුරු 60 තමයි ඒ සතිපට්ඨාන සූත්‍රය වගේ තැනකදී ඒක තමයි දෙපෙන්නන්නේ. චක්කුන් ලෝකේ පිය රූපන් සාස රූපන් එච්චෙත්තන උපදිනන උපදිති කියලා හයේ හයේ ගුණවල 10ක් තියෙනවා ඈ ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි විඥාන 6යි ස්පර්ශ 6යි කියදේ ආධ්‍යාත්මික ආයතන 6යි හයේ 10යි ගන්නකො ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි විඥාන 6යි ස්පර්ශ 6යි වේදනා 6යි සංඥා 6යි චේතනා 6යි තණ්හා 6යි විචක්ක 6යි විචාර 6යි හරි ඔන්නෝග තමයි සුදු 60 නාම රූප දෙක හරි ඒකේ සුදු 60 තමයි ඒ ටික ඒ හින්දේකින් ලකුණු ටිකක් හදනවා ඊට පස්සේ ගෙඩි 4 හරි සෝවාන් සකදාගාමි අනාගාමි හරියට ගෙඩි 4ක් හරි නැටියට ආයත තරද්දලා තියෙනවා සෝවාන් මාර්ගයේ ඵලය එතකොට දැන් මෙතන සෝවාන් ඵලය කියලා කියනවා නැති යට තමයි ආයස්තය මාර්ගය. එතකොට ඒක තමයි මෙකින් කියන්නේ. ඕවා ඉතල ওই සිල්පත්ත කට්ටි සිල්ලාරගෙන වැ. තත් ඉන්නවනේ පන්තලේ. ඉන්නකොට පාළුව කාන්තිය තනිකම යන්න අකුසලයෙන් නිදින්න කුසල සහගත මනසකාරයක් එන්න දහම් ගැටි කියලා එකක් හදාගන්න. ස්ථේරේ තමයි නමුත් ඒක එක කෙලෙස් දිවා ගන්න උපකාරයි ඒ අර පාළුවක් නැති වෙන විනෝදිකුත් ඇති වෙනවා. මේ සඳහා හදාගත්තේ තමයි දහම් ගැට කියන්නේ. අන්න ඒ වගේ දහම් ගැටුනොත් තේරෙන්නේ ධර්මයේ මුත්තේකට ඕකේ. හොඳයි බොහොම උත්සාහයක සම්පූර්ණයි. අපි ලොකුම මතක් කරනවා මේ කෙටි ප්‍රශ්න ටිකක් තියෙන දේශනාව තිස්තරලා ප්‍රශ්න ටික කෙටිමත් මේක නිවන කතාවල නැතිනම් ඔය ප්‍රශ්නේ තියෙන කෙනෙක් දීලා හදපේ ඒකේ වැදගත් ප්‍රශ්න පොඩ්ඩක් යොදන්නයි කියලා. සිතක ඇතිවන වැරදි සිතුවිල්ල ක්‍රියාවට ගැනීමක් සිදු නොවුනොත් පාප කර්මයක් බවට පත් වෙනවා. ඇත්තටම මෙහෙමයි කර්මය සහ කර්මපතේ කියන දෙකක් තියෙනවා. අපි කියමු රාග සිතක් හරි තරහ සිතක් හරි මොන හරි අපසල සිතක් ඇති වුණොත් ඒක කියන කර්මය කියලා. ඒක හිතේ හිතේ නැවත ගෙනහිල්ලා ඒකෙන් කියන්න කරන්න ගියොත් තමයි කර්මපතයක් වෙන්නේ. අපිට අකුසල සිතුවිල්ල දෙනකොට නෑ මේක මට සුදුසු නෑ කියලා ඒක ඉවසන් නැතුව ඒකේ අනිත්‍ය බැලුවොත් ඇත්තටම අකුසල කර්මයක් සිද්ධ වෙන කුසල කර්මයක් වෙනවා ඒක. එතකොට කර්මපතයක් වෙන්නේ ඒ කර්මය අහෝසි වෙනවා. ඒ හින්දා අකුසලයේ කියන එකක් එන එක මොනක් කියන කරට කුසලයක් කරගන්න උපකාරයක්. පොරුමා පොරුමා අකුසල ධර්ම පච්චමානං පච්චමානං කුසලානං ධම්මානං හේති දෙකෙන් පච්චි වෙති. එතන අකුසල ධර්ම පසුපස කුසලයට හේතු වෙනවා. එහෙම කියන්නේ ඇත්ත. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම අපිට ප්‍රතිසන්දීප නිසා පවතින කර්මපතය. ඒ කියන්නේ සිතින් නැවත නැවත හිතලා සිතින් හිතලා වචනින් කියපො සිතින් හිතලා කයින් කරපු දෙයක් කරනකොට කර්මපත් වෙනවා. ඒ නිසා අකුසල සිතින්ල ඇතිල ක්‍රියාවට නොගත්තොත් අකුසල කර්මයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ කෙලස් මට්ටම් තුනක් තියෙනවා. අනුසේ පරිඋත්තරණ වීතික්‍රම කියලා කය වචනින් දෙක කරන එක වීතික්‍රමේ මේ වගේ අකුසල සිතුවිලි සිහි වෙන එකට පරිඋත්තරණ කියනවා. අනුසය කියන්නේ වැටීම තියෙන හේතු. අනුසය කියන එක තියෙනකම් අකුසල ඇති වෙනවා. ඒකේ ඒ අකුසලයේ අනිත්‍ය බැලුවාම වීතික්‍රමේ නැහැ. කය වචන දෙකෙන් වැරදි කියන්නේ නැහැ. ඒ හින්දා ඒක කුසලයක් වෙනවා. මේකත් ඒක අකුසලයක් නෙවෙයි. තේරෙන්නේ නැති නේද? අපේ ආමුදුරන්නේ භවනා කරද්දී කුසල සිතුවිලි එනවා. ඒවා යටපත් කිරීම හොඳට කරුණාවෙන් පාද දෙන්න. එතෙන්දි මෙහෙමයි අපි සමතන මෙත්ත ඇසුරු කරන විලාසෙදී නම් කුසල සිතුවිල්ලක් ඇති වුණත් ඒක අර චිත්ත සමතේට බාධාවක්. ඒ විලාසෙදී අපි සතනෙම සිත් තියාගෙන ආනාපාන සතියේ කමතන කොටද්දී කුසල සිතක්වත් ගන්නෙ නැහැ. ඒකත් එතකොට කමතන පිටිට ගිහිල්ලා හින්දා නොසලක හැරලා කමතන වඩන්න ඕනේ. මොකද විදර්ශනාමකළු ආශ්‍රයක්ෂය කිරීමන තමන් තරන් සම චිත්ත සමතයක් ලැබෙන්නේ නැහැ. ඒ හින්දා මෙනෙහි කරන එක චිත්ත සමතයට බාධාවක්. ඒ නිසා ඒ වෙලාවට මෙනෙහි කරන්නේ නැහැ කුසල ධර්මයක්වත්. ඒක නොසලක හැරලා සත්‍ය නිමිත්ත මෙහි තියාගෙන සමතකම තහන වඩන. අනිත් වෙලාවට කුසල මනසිකාරයේ කෙඳීම සුදුසුයි. ඒකෙදි ප්‍රශ්නයක් නැහැ. මස්මාළු කන එක තියෙන්නේ හැමදාම ලංකාවේ ගියත් ධර්ම ආගචාතිව දෙන ලිස්ට් එකක් තියෙනවා. ඒකෙන් එකක් දෙකක් තියෙනවා. මස්මාළු කන එක පෞසිද්ධ වෙනවද මරණ කෙනාට අපට ඒ පවක් සිද්ධ වෙනවද? අපි මස් කන නිසා සතුන් මැරෙන්නේ දෙපෙසටම පවක් සිද්ධ වේද? ඒ මේකෙන් තමයි ජීවත් වෙන්න බැහැ. මොකද මම ඒක හේතු සිද්ධ කිව්වොත් ඇත්තටම බුදුදහමේ සියල්ල කර්ම වෙනවා කියන පදම මොනක නැහැ. ඒකවට අවිඥානික විඥානේ නිරුද්ධ වෙච්ච වස්තුවක් සත්‍ය පුද්ගල ගැන ගණේට ගිහිල්ලා නැහැ. ඒක අචේතනික වස්තුවක්. මෙතනදී බුදුහාමුදුරන්ගේ කාලෙදී තෝ ප්‍රශ්න සිද්ධ වුණා. සිය සේනාධිපති බුදුජන් වහන්සේ දිට්ඨ දාන දෙනකොට නිකන්තරන්ත පුත්තු කිව්වා භාගවත් මහන්සේට සතු මරලා මස් පූජා කරනවා කියලා. බුදුජන් වහන්සේ විලාදී ලෝකයට මේ ප්‍රශ්නේ විසඳ ගන්න ත්‍රිකෝටික පාරිශුද්ධ මහන්සේ කියලා එකක් පැනෙවුවා. ත්‍රිකෝටික කියන්නේ තුන් ආකාරයකින් පාරිශුද්ධ කියන පිළිසුදු තුන් ක්‍රමයකට පිළිසුදු. තමන් වෙන්නේ නැරුවා කියලා දැක්කොත් ඒක කැප නැහැ. තමන් වෙන්නේ නැරුවේ කියලා අහුවොත් ඒකත් කැප නැහැ. තමන් වෙන්නේ නැරුවේ කියලා සැකය කරේද දේන ඒකත් කැප නැහැ. දැක්කෙත් නැති අහුවෙත් නැති සැකසංකාවත් කුත් නැතිනම් අපි කියන කඩේක තියෙනවා. ඕගොල්ලෝ වෙනුවෙන්මයි කියලා එයා දන්නේ නැත්තම් ඕගොල්ලන්ටත් ඒකද දන්නවනะ. ඕගොල්ලෝ වෙනින් මැරුවේ නැහැ කියලා අහලත් නැත්තම් ඒකත් දන්නවනะ. සැකේකුත් නැත්තම් ඒ මානසයට අපි සම්බන්ධ නැහැ. එතකොට ඒ නිසා අපි කියමු නාත්‍ය ගෙදරකට කොහේ හරි පාටියකටම අපි එනවා කියලා දැනගෙන ඉන්න ඕගොල්ලෙක් හරි. කියනකොට සමහර හොඳට දන්න මේ අපි හින්දා කියලා ඇත්තට ඒක සුදුසු නෑ එතකොට. නමුත් එයා කඩේකින් ගෙනල්ලා නම් තමයි හදලා තියෙන්නේ. ඒක විදිහට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඒ වගේ මානසික අනුභව කළාට අකුසලයක් වෙන්නේ නැහැ. මොකද චේතනාව හැම වෙලාවම කර්මය. මේක අපිට වෙලා නැහැ. හින්දා නැත්නම් ඔකට අතීත කතා පවා බුදුහමෝ දේශනා කළා තියෙනවා. ඊගාවට තව ජීවක විද මහත්යත් ඇවිල්ලා භික්ෂු මහන්සලාට ආමගන්ධය කැපද කියලා අහනවා. මේ කුණු අංග ගන්න දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ජීවක මේ ශාසනයේ ආමගන්ධය කියන්නේ මස්මාළු නෙවෙයි. කෙනෙකුගේ කුණු කාය කර්මය, කුණු වාක් කර්මය, කුණු මනෝ කර්මයක් තියෙනවා. මේ ශාසනයේ ආමගන්ධය කියන්නේ කුණු ගඳ ගන්න කියන්නේ ඒකට කියනවා. කිව්වා. එතකොට දේවදත්තතුන් වහන්සේ වර පහක් කිලනකොට හැමදාම භික්ෂු මහන්සලා නිර්වාංශික වියුතු කිව්වා බුදුරජාණන් වහන්සේ ඒක පැනවේ නැහැ. කැමති කෙනෙක් වෙන් දුවන් කැමති කෙනෙක් නැතුනා කිව්වොත් මොකද ආහාරය කියන තැනින් නෙමෙයි ඇත්තටම අපි බඳිලා තියෙන්නේ ඒක පරිහරණය කරනකොට නුවණ නැතිකම නිසා. කෙනෙකුට රස තෘෂ්ණාව හික්මවා ගන්න කියන කම හින්දා හෝ කිසියම් පහසුකමක් නිසා හෝ නොකනවනම් ඒක හොඳයි. ඒක පෞද්ගලික ප්‍රතිපදාවක්. හැමෝම එහෙම වෙන්න ඕනමයි කියන එකක් ගන්නත් එපා. එතකින් ඒකින් යම් කිසි ශික්ෂණයක් ඇත්තටම ඇති වෙන්න පුළුවන්, ඇති කර ගන්න පුළුවන්, ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඒකේදී අනිත් කෙනා හැම නොකරනවා කියලා ඒක අවතක්ෂේපකම් බලන්නත් එපා. එහෙම එකකුත් නැහැ එතන. අර වගේ තමයි ඒකට සම්බන්ධ නැති නිසා ඒකවත් අපි තර්කයක් දානවා නම් තර්කයක් කරනවා නම් කවුරු හරි අපේ කන නිසා නේද මරන්නේ කියලා හොරෙක් හොඳ හොරෙක් අසනීප වෙලා දොස්තර මහත්තයා හොඳ කළොත් හොරා හොඳ කරපු නිසා හොරගම් කරන දොස්තර මහත්තයා පව කියලා තර්කයක් දැම්මොත් කවුරු හරි මොකද කියන්නේ නැහැ කියනවා. ඊගාවට එළවලු හදනකොට නම් එහෙනම් මම දැන ලංකාවේ ගෝවාරිම පරමු උපන්න දවසේ ඉඳලා පරමු ගෙහි ගහලා ගෝයම් වලට. එතකොට අපි බත් කන හින්දායි පරමු මරලා හරි හාලා ගන්න. එතකොට එහෙම වුණත් ඕගොල්ලෝ වක්‍රාකාරෝ අපි බත් කන හින්දායි පරමු උතේ ගහලා හරි හාල් හදන්නේ. එහෙනම් පරමු නරුවට යාට පව් අපි බත් කන හින්දා වක්‍රාකාරෝ අපිටත් පව් කියලා එකක් ගන්න වෙයි නේද? ඒකවට වී ගෝවා එළවලු වලට පන්තිවල ගහනවද නැද්ද? ඒ මොකද අපි කන හින්දා අපි කන හින්දායි ගහ එහෙම මරන්නේ. එතකොට අපි වක්‍රාකාරව සම්බන්ධද නැද්ද? එහෙම එහෙම දළු ජීවත් වෙන්න පුළුවන් වෙයිද? නමුත් අපි කිව්වේ නැහැ ඒගොල්ලන්ට. ඔයගොල්ලෝ ඒ ගෝවා විදියට තෙල් ගහුවේ අහවලාට දෙන්න අහවලා දෙන්නේ කියලා අපි දන්නේ අපි වෙනින් කියලා කියලා සැකෙකුත් නැහැ. ඒ හින්දා ලැබෙන දේ වළඳන්න ඉල්ලගෙන යන එක වැරදි. ලැබෙන දේ නොවලඳන එකත් වැරදි. ඒ හින්දා උපේක්ෂා වෙන්න වාගෙන යන්නත් එපා, ලැබෙන දේ නොවලඳ ඉන්නත් එපා කියන තැනකින් ඉතියම ජීවිතේ සැහැල්ලු කියලා හිතේ. කෙනෙක් මේ ලෝකේ චිත්ත වෙනවා සමග නැවත ප්‍රතිසන්දියක් ලැබෙනවද නැතෝ දින 7ක් මාස 3ක් වගේ කාලයක් නැවත කාලයකින්ද නැවත ප්‍රතිසන්දිය ලබන්නේ නැහැ. ඇත්තටම චුතියට අනතුරුව ප්‍රතිසන්දිය සිද්ධ වෙනවා. හැබැයි පරදත්තුක ජීවි කියලා ප්‍රේතලකට නෑ. ඒක හැබැයි අහස ඉන්නවා කියන ඒක එක්තර උප්පත්තියක්. මාස 3ක් හරි 7ක් හරි තමන් ගිනාතින් තිමන මොදන් කළාම නැවත උප්පත්තියට යන්න පුළුවන් විදිහ උප්පත්ති තියෙනවා. ඒකට කියනවා පරදත්තුක ජීවි ප්‍රේත ලෝකේ කියලා. පරදත්ත උපජීවි අනුන් දෙන දෙයින් යටෙන. එතනින් නැයිට පින්දාම් කරන්න බෑ. අනුන් දුන්නොත් ඒකේ විතරක් යටෙන්න පුළුවන්. ඒ වගේ අය තමයි මේ මාර්ග තුන මහත්යාරේ මේ ඉන්නවා කියලා කියන්නේ. ඈ ද්වාර බාහොතිත්තන් සියාගන්තවද සකංගරක්. ඒ කියන්නේ දුර කවුළු වල, ගෙවල් වල, බිත්ති වල, ගෙදරට හැරෙන අතරමඟදී ඇවිල්ලා මේකේ ඥාතිය බලාගෙන ඉන්නවලු තමන්ට තියෙන මොදංගල තින්දේ කියලා. ඒ හැමෝටම බෑ. ඔය පරදත්තු පිජීවි කියන තැන ඉන්න කෙනාටයි ඒක පුළුවන්. ඒකද හැබැයි උප්පත්තියක් මිසක తాවකාලික උප්පත්තියක්. එක්තරා പ്രേතනිකායකට අයිති උප්පත්තියක්. ඈ මේ පරදත් උපජීවි പ്രേත ලෝකෙ කියලා එකට කියන්නේ. එහෙම නැත්නම් අහසේ පාවෙවි ඉන්න දෙනුම් තැනක් නෑ, අන්තරභවය කියලා එකක් නෑ. ඒ නිසා ප්‍රතිසන්දිත චුතියට අනුව ප්‍රතිසන්දිය කියන එක කියනවා. තමන්ට කරදර කරන්නේ නැන සතෙක් මැරුවට පවක් සිද්ධ වෙනවද නැද්ද? අප ජීවත් වෙන ලෝකේ අපායක් තියෙනවද යනවාද පාසා දෙන්නේ. එතකොට තමන්ට කරදර කරන්න එන සතෙක් මැරුවට පවුත නැහැ. මොකද හිතන්නේ? අපි තව කවුරු හරි කෙනෙක් අප මොකක් හරි කරන්න ගියොත් එයාට අපි කරදරයක් කියලා මර අපේ මරුව අපි කැමතිද ඒකට? එයානේ අපි යන්නේ අපි වැඩ කරගෙන. නමුත් ඒක තාගෙන කරදරයක් වෙන්න පුළුවන්. නමුත් ඒක සුදුසු නැහැ. ඒ වගේ අපිට ජීවත් වෙන කෙනෙක්ව මරණ අයිතියක් නැහැ. අපි ඒකට උපායක් සලස්සන්න ඕනේ. මේක හරි සතෙක් හරි එනවනම් එයා අල්ලලා ගන්න හෝ එයාට ඒක දෙතේ එන්න බැරි වෙන උපායක් අපි කරනවා නම් ඒක හොඳයි. ඈ එහෙම දැහැමී පානගතේ කවදාවත් මේ සංසනේ පහළ නැහැ. අපිට රකින්න දේවල් තිබුණාම ලෝක ජීවිත වෙන අමාරුකම් ඒක රකින්න දේවල් තියෙනකොට මේක හැදිලා තියෙන්නේ විපාකී ආභෝ කර්ම වෙන විදිහට සංගත සත්‍යයන්ට බඩගින්නට ජීවත් වෙන්නයි තව කෙනෙක් වල්ලගෙන කන්නේ. එයා ජීවත් වෙන්න කරන එක නැවත කර්මයක් වෙන්න මාගේ හැදිලා ඒකයි තියෙන්නේ බතු පුතත් නැවත මනුස්සෙක් වෙනවා කියන එක ලේසි නෑ කියලා කියන්නේ. ඉතින් අපි ඒකත් දැකලා ඉන්නේ ඒක අපිට අයිතියක් නැහැ. අපිට කරදරයක් වුණා කියලා තව කෙනෙක්ගේ ජීවිතයක් නැති කරන්න අපිට පුළුවන් කරදරයක් වෙනවා නම් ඒකට දැහැමි ක්‍රම උපායක් සකස් කරගන්න පුළුවන්. එහෙම සුදුසු කියනක මතක් නෑ. අප ජීවත් වෙන ලෝකේ අපායක් තියෙනවාද යන්න මඟ පහදා දෙන්න. අපාය අය පහ වූ බැවින් අපාය. කුසල අය නැති තැනට අපාය කියලා කියනවා. හැබැයි ඉතින් අපේ ලෝකේ උපන්න දවසේ ඉඳලා මල මුත්‍ර ගොඩින් වැටලා මුළු ශරීරෙම කුණු වෙලා පණුව ගාලා අවුරුදු 100ක් ජීවත් වෙන මට්ටමේ කෙනෙක් කියනවා. ඒකට අපාය කියන්නේ සුගතිය කියලා කියන්නේ. එහෙනම් අපිත් හිතාගෙන ඉන්නේ මේ ලෝකේ ඒක අපායක් නෙවෙයි. අපාය කියන එක ඒ වගේ සිය දහස් ගුණයකින් විපාක තියෙන දුකම උපදින බැලුවත් ඇහුවත් ගඳ තුන්දෙනත් රසක් දෙනත් දුක්සහගත චප්පස්සායතනය කියලා කියන්නේ ස්පර්ශ ආයතන හයම දුක්සහගතයි. ඒබඳු උපතිස්ථාන තියෙයි. ඉතින් ඒකට තමයි අපාය කියන්නේ. සමහරවන් කියන්නේ කොළඹ මුදුක පිළිදෙට ගියාම අපායයි, කොළඹ හත්තට ගියාම දිවෙලක අපාය දිවෙලක නෙලවමයි කියන්නේ. වෙන එකක් නැහැ කියලා. නමුත් ඒ අනුමනකම නිසා මිසක අවබෝධයක් තියෙන කෙනා හැම කියන්නේ නැහැ. නමුත් මෙතෙන්දි දත යුතුයි අපි ඉන්න මේ ticket අපාය කියන්නේ නැහැ. ඇත්තටම දුක්සහගත ජීවිතයක් කියලා කියන්නේ. ඒකෙදි අහිංසකයි කියන්න බෑ, අසරණයි කියලා කියන්න වෙන්නේ. අසරණයි කියන්නේ කොඩක් දුක් විඳලා අහිංසකයි කියන්න බෑ. අහිංසකයි කියන්න බැරි එයා මේ පැත්තට පස්තුනේ. එයාගේ කර්මය කරු පැත්ත දැක්කා නම් ඕගොල්ලෝ අහිංසකයි කියන්නේ නැහැ, එයා හිංසකයි. හිංසකෙන් හින්දා මෙහෙම කළේ. ඕගොල්ලෝ කවුවත් සමාව දෙන්නේ නැතිලේ, හිතන්නේ නැතිලේ එයාගේ අතීත ක්‍රියාව දැක්කා නම්. ඒකට විපාකයේදී අපිට අනුකම් පරිච්ඡේදයේ හින්දා එයා අසරණයි, සරණක් නැහැ එයාට. මිසක අහිංසක නැහැ. ඒ නිසා අපි ඔය විපාක පැත්ත බලන දැන් අපි කවටවත් උත්තර පුරක් දෙන්නේ නැහැ. අර මම දන්න එක්කෙනෙක් ඉන්නවා. එයා හරි හිනාවේ සතුටින් කියන්නේ එයාට හරි ආසරේ පුසන් ඇස් එහෙම දැක්කම දිවිසෙනු හරි ආසරේ මෙයා හරි ආසරේ ඇස් හිල් කරන්නේ. ඉතින් මේ චේතනාවේ කර්ම ඉතින් බලන්න දැන් එයාගේ ඒ ක්‍රියාව මොනතරම් ගොරද අපිට හිතන්නවත් දැන් ඒක දිවටනවා නේ. නමුත් ඊගාව ජීවිතයේ එයා ඇස් අන්ධ වෙලා ගල් මුල් වල පය හැටි හැටි යනකොට අපිට අසරණ නිහ දැකෙන හම්බ වෙයි. නමුත් එයාගේ මේ පැත්ත බලන්න අපි කාටවත් හිත කුපි දෙන කම්පා වෙන රළු ගැත්තයක් නෙවෙයි තිබුණේ. නමුත් අර පැත්ත ගත්තාම හරි හිත අනුකම්පා හිතෙනවා. ඒ වගේ අහිංසක නෙවෙයි අසරණයි. අසරණයි කියලා කියන්නේ අපිටත් එහෙමයි. ඉතින් ඒ වගේ කර්ම කරපු අයයි මේ විපාක මේ වගේ විඳින්නේ. ඒ නිසා අපි ඒක තේරුම් ගන්න ඕනේ. හැබැයි ඒකක් තියෙනවා. ඒ කියන්නේ අපේ දේව දූතේ. එයා කියනවා එක කතාවක් නිහඬව ධර්ම දේශනාව කරනවා. සසර මේක නිතර නැතුව අකුසල කරපු නිසා මම අද මෙහෙම වෙල කියනවා. අන්නේ ඔගොල්ලෝ මෙහෙම කරගෙන එපා කියන පණිවිඩය අපිට කියනවා. ඒක තේරුම් ගන්න. ඈ අපාය ජීව ලෝකේ කුසල අකුසලේ බලන්න ඕනේ. හොඳට සත්පසහගත උපපති තිබහම දකින්න මේ කුසලයේ කියන එක බොරුවක් නෙමෙයි කියන එක දකින්න. ඒකට දුක්ඛිත ආත්ම බව දකිනකොට අකුසල කියනක බොරුවක් නෙමෙයි කියලා මට ඔප්පු කරන්න දෙන්නව නේද කියන එක දකින්න. ඕගෙන් බොහොම වටිනා ධර්ම දේශනාවක් කරන නිහඬව අපිට බලාගෙන මනසින් අහන්න සලන් දෙන්න. ඒ නිසා ඒ වගේ තැන්වලදී තමන් ජීවිතයට එකතු කරගන්න මේක මෙහෙම කරගන්න එපා කියලා මෙයා කියනවා නේද තමයි විදියක් කියන කාරණාව කියනවා කියලා බලන්න. එතෙන්ට උපකාරයක් කරන ගමන් මෙයා දෙන පණිවිඩය මනසින් මනසට ප්‍රවේශණය කරන ගහම් පණිවිඩයේ හොඳ සවන් දෙන්න. මෙයා කියන දේ ගැන විවරිත මනසින් බලන්න හොඳ වෙනවා. එතකොට අපි ලෝකේ ඕනාවට වඩා කිදාබයි නැහැ. ඈ අපිට හිතන්න හොඳ වෙනවා. ඒකෙන් කියනවා ඔයගොල්ලෝ මෙහෙම කරගන්න එපා මට වෙච්ච දේ බලන්න කියන එක කියනවා. ඒ නිසා ඒකවට අපාය කියලා එකක් දිවිලුක කියලා එකක් තියෙනවා. හැබැයි ඒක මෙහෙමයි. ඒක මාසෙට තේින්නේ නැහැ. ප්‍රඥාව නැමැති ඇටටයි පේන්නේ. ප්‍රඥාව නැත්තම් තේින්නේ නැහැ. දැන් මම කිව්වොත් ලංකාව කියලා දෙයක් තියෙයි, ලබුනෝරු ආරණ්‍ය කියලා දෙයක් තියෙයි කියලා ඕගලන්ට මම කියනවා. කියලා යන්න පාරක් කියනවා. ඕගොල්ලෝ මෙහෙම වටපිටාව බලලා බොරු කියන්නේ පහඳුනේ කියනවනම් තේින්නටයි කියලා කිව්වොත් හරිද? මේ වටපිටාවට පෙවුනොත් තමයි නේද පුදුම. ඒක පිනෙන්න තැනක් තියෙනවා. ඒකට මාර්ගය කිව්වහම මේ මාර්ගය ගිහිල්ලා දැල්වහම නොපෙනුනොත් තමයි පුදුම. බුදුරජාණන් වහන්සේ වගේ අපාය කියලා දෙයක් තියෙනවා, දිව්‍ය ලෝක දෙයක් තියෙනවා කියලා පෙන්නලා ඒක දකින්න පුළුවන් තැනකුත් පෙන්නලා මෙන්න මේ වගේ චේතෝ සමාධියක් තියෙනවා. මෙන්න මේ සමාධියට ගිය කෙනාට මේක දකින්න පුළුවන් මිනිස්සෙක්ම දිවසින් කියලා පෙන්නලා එතෙන් යන පාරක් කියලා තියෙනවා. එහෙම සහේතුක තැනක් කියලා, ආරක් කියලා, ස්ථානක් කියලා කියෙද්දි අපි එකෙන්ට නොගිහින් ඒ ධ්‍යාන උපදවාගෙන ඒක බලන තැනට, පෙනෙන තැනට නොගිහින් තියනවනම් ඉතින් දෙන්නේකයි කියලා කියනවා එකයි, ඕ ලබුණු රූප එකක් කියනවා දෙන්නේකයි කියලා දැන් බඩකට බලලා කතා කරන එක ඇතර වෙනසක් නැහැ. අපිත් මේ ඉන්න ලෝකෙ තුල පෙවුනොත්, මේ ඉන්න මට්ටමට පෙවුනොත් තමයි පුදුමනේ. මේ මෙල්බන් වල ඉන්න ඕගලන්ට ලංකාවේ තියෙන එක ගැන කියනකොට මම පෙවුනොත් පුදුම නෙවෙයි. තුමයි. ඉතින් අපාය ජීවි ලෝකයේ තියෙන එක පෙවුනොත් තමයි පුදුම මේ ලෝකේ ඉන්න කෙනා. හැබැයි පුදුම කියනවනේ පෙවෙන තරම මෙන්න මෙතෙන්ට නැග්ගොත් මේ කන්දට නැග්ගොත් මේක පේනවා. එතෙන්ට නොගිහින් එහෙම කියන එක සුදුසු නැහැ. කෙනෙක් ඒ මාර්ගයේ ගිහිල්ලා ඒ සමාපත්තිය උපදවාගෙන බලනකොට පෙවුනේ නැත්නම් දෙලින්ම බයිද සුදුසු. ඒ නිසා අපි ගොඩාක් බුද්ධිමත් වෙන්නට ඕනේ. මේ වගේ දේවල් හොඳ චුක කරත් කියලා තමයි. ප්‍රශ්න ටික හරිනේ. ධර්මදේශනාවක් තියෙන්නේ. කොහොම වටිනා ධර්මදේශනාවක් තියෙන්නේ මම දැකීකින් ඒක කියන්න මට කාලෙම අදිවේ. ගමනතරියාවම ගියේ මොකද? ඉතාමත් වටිනා මොකද සත්‍ය විසුද්ධියෙන් ගැන කියන්න කියලා හිතාගෙන හිටියේ. නමුත් ඒක කෙටියෙන් කියවුවොත් ඔයගලන්ට ගොඩාක් පාඩුයි. ඒක ලොකු අර්ථයක් තියෙන ගොඩාක් විස්තර කටයුතු දහමක්. ඒ හින්දා මම ටිකක් සරල දේශනාවක් කරන්නම් නේ. මෙතන මොහොතස්ස බුදුරජාණන් සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුදුරජාණන් වහන්සේ සෙවත් නුවර ජේතවනාරාමයේ ඉන්න කාලෙදී වික්ෂුන් වහන්සේලාට උපමානුසාරයෙන් භාවනා කමඨහනක් පෙන්වන්නට සූත්‍රයක් දේශනා කළා. ඒ සූත්‍රයේ නම තමයි චප්පානක සූත්‍රය කියලා. එතනදී බුදුරජාණන් වහන්සේ මේ ප්‍රාණී සත්තු 6 දෙනෙක් උපමාවට අරගෙන මේ සූත්‍රය දේශනා කරනවා. ඉතිවිලින් නම් මතක නැහැ මොන සත්තු ටික කියන්නම්. බල්ලෙකුත් ගන්නවා, නරේකුත් ගන්නවා, ඒගාවට නයෙකුත් ගන්නවා, කිඹුලෙකුත් ගන්නවා, ඊට පස්සේ වඳුරෙකුත් ගන්නවා, කුරුල්ලෙකුත් ගන්නවා. දැන් මේ සත්තු 6 දෙනාගේ නැටි ටික තියෙනවනේ. ඔන්න ළමු කෑල්ලක් අරගෙන බල්ලගේ නැටි ටික ගැටගැව්වා. තව ළමු කෑල්ලක් අරන් නරියගේ නැටි ටික ගැටගැව්වා. තව ළමු කෑල්ලක් අරගෙන කිඹුලගේ නැටි ටික ගැටගැව්වා. තවනම් කැල්ලක් අරගෙන මොකක්ද නායගේ නැටි කැටගෙනවා. තවනම් කැල්ලක් කරන් වඳුරගේ නැටි කැටගෙනවා. තවනම් කැල්ලක් කරන් කුරුල්ලගේ කකුලේ නැටි කැටගෙනවා. ගැට ගහලා දැන් ලණු කැලේ හයක් තියෙනවානේ. ලණු කැලේ හයේම කෙරවල් ටික අත එකතු කරලා අරගෙන ගැටයක්. ගැටයක් ගලත් හැදියා. දැන් නරියා දිනෝ සුබනට යන්න. මල්ලා දිනෝ ගමට යන්න. නයා දිනෝ උඹහට යන්න. එතකොට කිඹුලා දිනෝ වතුරට යන්න. එතකොට වඳුරා දිනෝ කෙළේට යන්න. කුරුල්ලා දිනෝ අහසට යන්න. දැන් එහාට මේ වැල් එකෙක් මේ පැත්තට අදිනකොට අනිත් ටික ඔක්කොම මේ පැත්තට අදිනවා. තව එකෙක් එහාට අදිනකොට අනිත් ටික මේ පැත්තට අදිනවා. ආයාලෙත් ටික මේ පැත්තට ඔහොම 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 එහාට මෙහාට ඇදී තිනවා. දැන් මේක විශාල කාලගෝත්‍රයක්. උතරදී එකෙක් කොයි වෙලාවක හරි බලවත් වෙලා අනිත් ටික දුබල වුණාම ඔක්කොම ටික ඇදගෙන යනවා. කිඹුලා බලවත් වුණාම ඔක්කොම ටික ඇදගෙන වතුර කන්න කාවහම එයා හයියයි ඔක්කොම ටික ඇදගෙන ඒ පැත්තට යනවා. කොහොම කැරි කැරි කරන ගමක් කිට්ටුවට එනකොට එයා බලවත් ඔක්කොම ටික ඇදගෙන ඒකට යනවා. සොහොනක් කිට්ටුවට එනකොට එයා බලවත් ඒක ඇදගෙන යනවා. කැලයක් කිට්ටුවට එනකොට වඳුර බලවත් එයා ඇදගෙන යනවා. එහෙනම් අනිත් වෙලට අහසට කුඹුල ඇදගෙන යනවා. ඉතින් මේ වගේ මේ හුඹක් පිටුළු නෑ ඇදගෙන යනවා. අනිත් ඔක්කොම ඊට අනුව පවතිනවා. නෑ ඇදගෙන යනවා. ඒ වගේ බුදුරජාන් වහන්සේ කියනවා මේ ලෝක ජීවත් වෙන අපේ මනසට උපමා කරලා ඔය සත්තු හය දෙනා වගේ තමයි ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ආයතන හය. ඉතින් දැන් ඇහැ අදිනවා රූප බලන්න, කන අදිනවා ශබ්ද අහන්න, නාසය අදිනවා ගඳ සුවඳ බලන්න, දිව අදිනවා රස බලන්න, කය අදිනවා ස්පර්ශයට, සිත අදිනවා සිතුවිලි වලට. දැන් මේක ලොකු කලබකෑනියක්. ඔය එහාට මෙහාට අදින එකට තමයි අපි ඔය හිත විසිරලා වගේ එක එක දේවල් හිතෙනවා කියලා කියන්නේ. ඇහෙන් බලපු දේවල් හිත 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 ඒ පැත්තට අදිනවා. ගන්ධ රූප බලපු දේවල් හිතෙන් හිත හිත ඒවට අදිනවා. එතකොට රස විඳපු හිත හිත, කයට ගැලපෙන ස්පර්ශ හිත හිත, හිතෙන් එක එක විතර්ක හිත හිත ඔහේ ඉන්න එක තමයි කියන්න කරන්නේ මේ සත්තු හය දෙනා. වගේ දැන් එහාට මෙහාට එහාට මෙහාට ඔක්කොම කරද්දි ලස්සන ටීවී එකක් හරි මොකක් හරි දාලා තිබුණොත් ඔන්න එයා බලවත් ඔක්කොම යට කරගෙන ඉන්නවා. ඊට පස්සේ හොඳ සද්දයක් ඇහෙනකොට ඔන්න දැන් එයා බලවත් ඔක්කොම ටික ඇදගෙන ඒ පැත්තට එනවා. ඊට පස්සේ හොඳ කඳ තෝරනක් තියෙනකොට අන්ත ඔක්කොම බලවත් වෙනවා ඒ පැත්තට යනවා. රසක් විඳිනකොට දැන් ඒ ටික ඔක්කොම බලවත් අදුගල වෙලා රසයේ පැත්තට යනවා. කයට ස්පර්ශයක් දැනෙනකොට ඔක්කොම ටික දුබලයි ඒ පැත්ත බලවත් ඒ පැත්තට යනවා. සිතින් මොනවා හරි හිත හිත මනෝමින් ඉන්නකොට ඔක්කොම ටික දුබලයි එයා බලවත් ඒ පැත්තට යනවා. ඕක තමයි බුදුහාමුදුරුවෝ සාමාන්‍ය සාමාන්‍ය ලෝකයාගේ මනසට උපමා කරලා පෙන්නනවා. පෙන්නලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉස්සෙල්ලා කිව්වා වගේම සත්තු හය දෙනාගේ නැටි හයේ ලණු කෑලි හයක් අරගෙන බැඳලා ඉතුරු ලණු කරවල ටික ඔක්කොම එකට එකතු කරලා හැබක බඳිනවා කණුවක. ඉතුරු නැටි කරවල හයම එකට එකතු කරලා කණුවක බඳිනවා. දැන් කණුවක බැඳලා ඊට පස්සේ ඒ මල්ල අදිනවා ගමට යන්නව. නමුත් එතන යන්න බෑ. නරියා අදිනවා සොහනට. එතකොට කිඹුලා අදිනවා වතුරට. නයා අදිනවා හුඹහට. එතකොට වඳුරා අදිනවා කැලේට. කුරුල්ලා අහකට යන්න හදනවා. දඟලන එක නතර වෙන්නේ නෑ. දඟලනවා. නමුත් ඇදගෙන යන්න බෑ. ඈ මෙහෙම දඟලන 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 ඒකලන්ට මෙපා වෙලා හෙම්බත් වෙලා කනුව මුලම වැටිලා කනුව මුලම වැතිරලා ඉන්න දවසක් එනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මහණෙනි මම සතර සතිපට්ඨානය කනුවකට උපමා කරනවා, ඇඟකට උපමා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදානවා. එතකොට මේ කනුවට ඇඟට බුදුරජාණන් වහන්සේ උපමා කළා කියනවා සතිපට්ඨානේ සිහිය. ඉතින් අපි භාවනා කරනකොට මේ සතිපට්ඨානේ එකයි පෙන්වන්නේ චත්තාරෝ භික්ඛවේ සතිපට්ඨාන. මේ සතර සතිපට්ඨානේ කියනවා ඒකට ප්‍රධාන ලක්ෂණයක් තියෙනවා. ඒකායන වයම් වික්‍රේ මග්ගෝ කියලා මහණෙනි මේ එකම මගයි මොකටද සත්තාන විසුද්ධිය සත්‍යං පිරිසුදු බව ඇති වෙන්න ශෝක පරිද්ධවන සමතික්ක මාය හැඳින් වැළපින් ඉක්මවන්නට දුක්ඛ දෝමනස්සාන අත්ංග මාය දුක්ඛුම්මස් නැති කරන්නට ඥායස්ස අධික මාය මාර්ගඵල ලබන්නට නිබ්බාන සත්‍ය ක්‍රියාවයි නිවන් අවබෝධ කර ගන්නට මේ සතර සතිපට්ඨානේ එකම මගයි කියලා පැනෙන්නේ මොකද මේ සිහියෙන් තොරව වෙන කිසිම ක්‍රමයක් නැහැ මේ සිහියුනේ ආශ්‍රයචේ කරගන්න ඕන දිනු කරගන්න සත්‍ය කියලා කියන්නේ සිහියට පට්ඨාන කියන්නේ පිළිපොන්න සතිපට්ඨාන කියන්නේ සිහිය පිළිපොන්න අපේ සිහිය පිළිපොන්න හතර පොලක් තියෙයි කාය වේදනා චිත්ත ධම්ම කියලා ඒකෙදී කාය වේදනා චිත්ත ධම්ම කියන හතරෙන් හිත යොමු කරන්න සිහිය පිළිතුවා ගන්න ඕනේ නාසිකාග්ගේ හෝ මුඛ නිමිති. නාසිකාග්ගේ හෝ මුඛ නිමිති හිත තබාගෙන කය ගැන බලන්නේ. වේදනාව ගැන බලන්නේ, චිත්ත ගැන බලන්නේ, ධර්ම ගැන බලන්නේ. එතකොට මේකෙන් මොකද වෙන්නේ සතිපට්ඨානයේ කියන කැඳක් වගේ, කණුවක් වගේ. සත්‍ය නිමිති අපි හිත තබාගත්තාම දැන් සත්තු හය දෙනාගේ නැටි හය එකතු කරලා කණුවක දැඟක දැඳා වගේ සත්‍ය නිමිති උන දැන් අපි හිත දැනගත්ත තබාගත්තා. හැබැයි කණේ දැඳ ගමන් සත්තු ටික හිල වුණාද? සත්තු ටික හිල වෙන මොන්නේ යහට දඟලනවා නැහැට දඟලනවා. ඒ වගේ සත්‍ය නිමිති හිත තබාගත්තත් වෙනත වගේම හිත යහට දුවනවා මෙහාට දුවනවා එක එක දේවල් හිතෙනවා. හැබැයි ඉතින් බඳලා තියෙන්නේ යන්න දෙන්නේ. ඒ කියන්නේ වෙනද වගේ රූප බලනවා කියන තැනින්ම අවසන් වෙන්න දෙන්නේ නැහැ. සද්ද අහනවා කියන තැනින්ම අවසන් දෙන්නේ නැහැ. මතක් වෙලා ඒකට ක්‍රියාවට නැගින මට්ටමට යන්න දෙන්නේ නැහැ. යන්න දෙන්නේ නැහැ. සිහි වෙනකොටම තග්ගාලා ඒක අතහැරලා ආයෙ සති නිතර ගන්නවා. ඈ ආයෙ චිත්ත තබාගෙන ඉන්නවා. ආයත වෙන දෙයක් සිහිනකොටම ඒක ඇත්ත වෙලා යන්න දෙන්නේ නැහැ. ආයත් මතක් කරලා සතුන් මෙච්චරම ගන්නවා. මේ විදිහට සතිනෙමි තිත තියාගෙන ඉන්නකොට අර සත්තු ටික දඟලනවා නමුත් ගඩාගෙන යන්නේ නැහැ. ඈ ඔක්කොම අයින් කළා. බැඳපු ගමන් අපි බලන්න ඕනේ ලණු ටික කන්නේ බැඳපු ගමන් සත්තු ටික හිල්ලා උනේ නැහැ නේද? නේද? උන් දඟලුවා දඟලනවා. හැබැයි වෙනද වගේ ඇදගෙන යන්න බැහැ. ඒ වගේ සතිනිත හිත තිබ්බා හිත තබා ගත්තා හිත තබා ගත්ත පමණකින් හිත සංවරුනේ නැහැ හිතේ නොයේ විතරක පහළ වෙනවා හිතේ එන්නේ දුවන හැබැයි වෙනසක් තියෙන මොකද ඇදගෙන යන්න බෑ දැන් දෙයක් සිහි වෙනකොටම තග්ගාල මතක් කළා පහු ගන්නවා සතිනිත ආයෙදයක් සිහි වෙනකොටම මතක් කළා පහු ගන්නවා සතිනිත ආයෙදයක් සිහි වෙනකොටම මතක් කළා ගන්නවා සතිනිත මේ විදිහට සති නිමිත්තේ චිත්තං උපනිබන්ධිත සති නිමිත්තේ හිත හොඳට බඳ ගන්නට ඕනේ. සති නිමිත්තේ හිත බඳගත්තාම අර වගේ නොයෙක් නොයෙක් දේවල් වලට හිත දුවනවා ආපහු ගන්නවා. මෙහෙම කරනකොට හිත දුවන වේගය අර සත්තු ටික ටික අනුකම්පෙන් හිල වුණානේ. ඒ වගේ සිත දුවන ගතිය ක්‍රමානුකූලව ටික අඩු වෙනවා. එහෙම අඩු වෙනකොට ඔන්න කය ගැන හෝ බලන්න සුදුසුයි. වේදනාව ගැන හෝ බලන්න සුදුසුයි. සිත ගැන හෝ බලන්න සුදුසුයි. එතකොට මෙන්න මේ සතිපට්ඨානය කියන එක බුදුහාමුදුරුවෝ කියන්නේ කය කණුවකට ටැඹකට උපමා කරලා. සිත දඬ තබා ගන්න තැන. මොකද එහෙම සතිපට්ඨානය නැමැති ටැඹේ චිත්ත නොදන්දු අපිට පිළිටක් නැහැ. අපි මෙහෙම කිව්වොත් දැන් ඕගොල්ලෝ සත්‍ය නිමිති හිත තියාගන්න නැතුව පැය කාලක් හරි භාගයක් හරි මෛත්‍රී භාවනාව කරන්නකෝ. කළ නැගිට්ටොත් දැන් තැඹක් නැහැ, කණුවක් නැහැ. ආයෙ සත්තු හය දෙනාගේ නැටි ටික ගැට ගහපු තැනක යායේ ඉන්නේ. නේද? ආයෙ තුන් මෙහාට මෙහාට අදිනවනේ. නමුත් එහෙම නැ සතුටටයි තැඹකට උපමා කරලා තියෙන්නේ. අපි යන්න බැරි වෙනුනේ එක තැනක ඉඳගෙන ඉන්නකොට අපි සතිනෙමි තිරියාගේ කියන යහත මෙයාට ඇත්තට ඇදගෙන යන්න බෑ. අපි නැගිට්ට තැඹේ දැඟලමයි කියනවා. ඒ වගේම සතිනෙමි තිරියාගේ නෙමෙයි. එතකොට එයාට එහාට මෙහාට එයාට ඇදගෙන යන්න බැරි වෙනවා. ඒ විදිහට සතිපට්ඨානයේ සීයේ හොඳට හුරු කරනවා. සතිංච කෝහම් වික්‍රේ සම්බත්තිකම් වදාමි. මහණෙනි සීය සීලව අර්ථය සිද්ධ කර දෙන ධර්මයක් කියමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සීය කියන එක සියලුම ධර්මතා ආර්ථයන් සියලුම යහපත ලබා දෙන ධර්මයක් කියලා බුදුරජාණන් වහන්සේ සිහියට හඳුන්වන සිහිය කියන්නේ ජීවිතයකට කුසලයකට පෙරටුව ගමන් කරන එක. හරිම උපකාරී ධර්මයක්. එතකොට මෙන්න මේ සිහිය අපි ඒ සත්‍ය නිමිත්ත හොඳට හුරු කරගන්න ඔය කමතාණන් කියන්නේ ඒකයි ඒ ප්‍රාණීන් හය දෙනාට උපමා කළා. සිහිය කියන එක හුරු නොවුණු හුරු නොකරන කෙනාගේ මනස හරියට නැටි හතර ටික එකට ගැට ගහපු අර නම් කැලේ ගැට ගහපු සත්තු ටික වගේ. නමුත් සතිපට්ඨානය වඩන යෝගාචරය හරියට සත්තුන්ගේ නැටි ටික එකතු කළ කැඹක බඳපු කෙනෙක්ගේ ස්වභාවයයි. එයාගේ මනස හැම වෙලාවෙම එයාගේ පාලනය තුල තියෙනවා. ඒ නිසා සත්‍ය නිමිති හිත තියාගන්න මෙහෙම හිත තියාගෙන භාවනා කරනකොට අනුක්‍රමයෙන් ඔය නොයේ දේවල් සිහි කරන විතරක හිමින් අඩු වෙනවා. ටික 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 අඩු වෙලා කනුව වටා තැඹ වටාම වැටලා ඉන්නවා වගේ මේ සත්‍ය නිමිත්ත තුලම හිත තබාගෙන පහසුවෙන්ම ඉන්න පුළුවන්. නොවිසුණු මනසකින් නොදැවෙන මනසකින් නොපිච්චුණු මනසකින් ඉන්න පුළුවන්. එතකොට මේක මම මතක් කළේ මේ සතිපට්ඨාන භාවනාව කරනවා කියලා කියනකොට අපි ගොඩක් දෙනෙක් හිතන්නේ කය ගැන බලන්න ඕන, වේදනාව ගැන, සිත ගැන, ධර්මාරම්මන ගැන බලන්න ඕනේ කියලා. බලන්න ඕනේ හැබැයි කොහොම ඉඳගෙනද මේක කරන්නේ? මෙහෙම හිත තබාගෙනයි බලන්න ඕනේ. ඊට පස්සේ ඒක බලනකොට මේ සතිනිමිති තියාගෙන බලනකොට ඒ මානසිකාරයෙන් පස්සේ නීවරණ ධර්මත් අඩු වෙනවා. නැවත නීවරණ ධර්ම වලට වැඩෙන්නේ නැහැ. මේ සිහියත් එන්නේ වැඩෙනවා, එළඹ සිටිනවා. ඒ මානසිකාරයෙන් පස්සේ නැගිටිට පස්සේ මෙයාට මේ සිහිය රැකවරණය ලැබෙනවා ජීවිතේකට. මම දැක්කේ ඉතල ප්‍රශ්නෙකුත් තියෙනවා මතන මේ. සතිපට්ඨානයේ භාවනාව ඔක්කොම එකට එකට කරන්න ඕනද කියලා මට ඒක මගේ වුණානේ. එතෙද්දී අපි කියමු ඔක්කොම එක කරන්න ඕනේ නැහැ. ඒ වගේ සත්‍ය නිමිති ඉඳ තබාගෙන හැම වෙලාවෙම අපි කියමු දැන් ධම්මායතනය ගන්න, ධම්මානුපස්සනාව ගන්න ඒක කමතම් පහක් තියෙන්නේ. ඈ ඒකෙදි දැන් නීවරණ පබ්බේ ගත්තොත් එයා සත්‍ය නිමිති ඉඳ තියාගෙන හැම වෙලෙම නීවරණ ධර්ම වලට සිහිවත් වෙන්නේ. සිහිවත් කියලා කියන්නේ තමන්ගේ මනස තුල යම්කිසි නීවරණ ධර්මයක් උපන්නේ. යම්කිසි නීවරණ ධර්මයක් ඇති වුණොත් ඒ ඇතිවෙච්ච නීවරණ ධර්මය තග්ගල හඳුන ගන්නවා. සන්තං වාචත්තං අත්මේ අජත්තං කාමච්ඡන්දන්ති ප්‍රජානාති කියලා කියන්නේ කාමච්ඡන්දේ කියන එක හොඳට තන්නවා. කාමච්ඡන්දේ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ ආරමුණ. අපිට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා හම් වෙන්නේ නැහැ. හොඳට අපි තේරුම් ගන්න ඕනේ මේවට ආර්ය භූමිය කියන්නේ කාම ගුණ කියලා. කාමේ නෙමෙයි. හැබැයි ආර්යයන් වහන්සේලට යෝව කාම ගුණ. රූපේ කාම ගුණයක් වෙන්නේ, සද්දේ කාමයේ නෙමෙයි කාම ගුණයක්, ගන්ධේ කාමයේ නෙමෙයි කාම ගුණයක්, රසේ කාමයේ නෙමෙයි කාම ගුණයක්, ස්පර්ශේ කාමයේ නෙමෙයි කාම ගුණයක් වෙන්නේ ආර්ය විනයට. අපිට ඕව කාමයේ. ඒ කියන්නේ ඇහෙන් බලලා දෙකද ගැන හෝ, දරුවෙක් ගැන හෝ, රත්තරන් ගැන හෝ, මුදලක් ගැන හෝ, මොනවා හරි දැකපු දෙයක් ගැන, ප්‍රියමනාප දෙයක් ගැන හිතනවා නම්, හිත හිතනවා මේ කාමච්ඡන්දේ සන්තන් වාජ්ජත්තම් කාමච්ඡන්දම් මංගව කාමච්ඡන්දේ කියනවා. දැන් මේ මනස මේක තමයි කාමච්ඡන්දේ කියලා හඳුනා ගන්න. එතකොට මේ කාමච්ඡන්දේ නැති කරන්න නම් ඔබද කරන්න ඕනේ. දැන් දන්නවා උපන්නස කාමච්ඡන්ද බාහමං හෝති සංජපජානාති. පසුදින් බලන්න, ආදීනෙන් බලන්න ඕනේ කියලා දන්නවා. ඊට පස්සේ මේ සාමච්ඡන්දය කියන එකේදී ප්‍රධාන වශයෙන් ওই විදිහට තිබුණාට ඒගාවට මේව ඔක්කොම ටික එකතු වෙලා තියෙන මොකද්ද මේ ජීවිතයට කාය ස්පර්ශයට සම්බන්ධ වෙලා මේ ලෝකෙ තුල කරන ඔය වැඩ බොහෝ දෙයක් එකින් එක එකින් එක ගොනුලා තිබුණා තමන්ට ජීවිතේ වැඩි ආස්වාදයක් ලැබෙන තැන දක්වා ඇවිල්ලා කියලා තියෙනවා. එතකොට ඒ වගේ තැන කරමු කරලා තමයි තමන් මෙහෙ කරන්නේ. එතකොට මේ කය අනිත් සත්පුද්ගල භාවයෙන් යුක්ත කය අසුභ ස්වභාවය බලනවා නම් අපිට සුභයි කියලා හම්බෙන නිමිත්තක ඇති අසුභ ස්වභාවය බලනවා නම් මේකට තියෙන මේ ධර්මයන් දින ආදීන ස්වභාවය දන්නවා නම් බලනවා නම් මෙන්න මේ කාමයේ තියෙන කැමැත්ත ටික ටික අඩු වෙනවා. එතකොට ඒකට තමයි අසුභ භාවනාව කියලා කියන්නේ. එතකොට උපං කාම ඡන්දේ දුරුකරන බලනවා නම් ඊට පස්සේ නූපං කාම ඡන්දය නූපදවනවා නම් ඒ කියන්නේ එයා දන්නවා මම කුසල මනසිකාරයක හිටියොත් මේ කාම අදහස එන්නේ නැහැ නේද කියලා දන්නවා. නූපං කාම ඡන්දයෙන් නූපදවන්නටම දන්නවා. උපං කාම ඡන්දය තනුව ගන්න උපං කාම ඡන්දය දුරු කරන්නත් දන්නවා. නූපං කාම ඡන්දය නූපදින්නත් දන්නවා. නූපං කාම ඡන්දය ආයතින් අනුපාදෝ නැවත නූපදින ස්වභාවයට පත්වෙන්න නම් ධ්‍යාන මට්ටමට වැඩෙන්න ඕන කියන කාරණාව තේ දන්නවා. දැනගෙන හැම වෙලාවෙම මෙතනදී කලින් මම ලැස්තිල තියෙනුනේ අපි දැනගෙන. දැන් භාවනා කරන වෙලාවට සති නිමිති තියාගෙන මනස දිහා බලාගෙන ඉන්නවා. තවස පුරාම එහාට තියෙන්නේ ඒ පරියාය විතරයි. හඳුනගන්න දැන් මේ කුමනෝ කාම වස්තුවක් ගැන සිහිනකොට මේ කාමච්ඡන් දෙ නේද කියලා ඒකත් ඇහැරලා සතිපට්ඨාන සති නිමිති තියෙනවා. ඊට පස්සේ කාට හරි බයින්න හරි කහන්න හරි කෙනෙක් කියපු දෙයක් කරන්න හරි අකමැත්තක් හරි පටිකයක් හරි පුද්ගලයක් හරි දෙයක් හරි කියලා හිතට ඇතිව ශනිකව හඳුන ගන්නවා. මේ තමයි ව්‍යාපාදේ අකමැත්ත තරහව හඳුනගෙන ඒක නැති නොවන විදිහට මෛත්‍රී භාවනාව හො කරනවා. එහෙම නැතිනම් තමන් ඒයින් තග්ගල මනස අරගෙන සති නිමිතිද සමාද කරනවා. ඊට පස්සේ තීන නිද්‍රේ කියන එක කය හෝ නිතේ සිතේ නිදිබර ගතියක් කියනනම් තීනය කියන්නේ සිතේ ඇති මැලිකම. නිද්‍රේ කියන්නේ කය ඇති මැලිකම. තීන නිද්‍රේ කියන්නේ සිත කය දෙකේ මැලිකම. එතකොට සිතේ කුසීතකම කුසල ධර්මයන්ට සිත නැඹුරු නොවන කම ආඳුන ගන්නට අගල් මේ තමයි සිතේ මැලිකම. කුසල ධර්මයන්ට හිත නැඹුරු වෙන්නේ නැහැ. එතකොට එයා ආදීන මේ අනිත්‍ය විතර සසර දුක මෙනෙහි කරනවා. චෛතසික වීර්ය ඇති වෙන විදිහට මෙනෙහි කරනවා. කයේ නිදිබර ගතිය ඇති වෙනකොට කයේ කම්මැලි කම ඇති වෙනවා. ඉන්දගෙන ඉන්න ගමන් නැගිටින මොන ටිකක් කෝදන ආලෝක දෙකින දැනකට යනවා. අඳුරින් ආහාර ගන්නවා කියලා එහෙමත් ප්‍රයෝග කර යුතුයි. මේන සිතේ කයේ නිදිබර ගතිය හඳුනගෙන ඒක නැති වෙන උපාය කරනවා. ඊට පස්සේ උද්දච්ච කුච්ච කියන්නේ සිතේ ඉසුරුණු කම. එතකොට සති නිමිත්තේ හිත නොසිටින නිසායි මේ සිතේ ඉසුරුණු කම කියන එක හඳුනගෙන සති නිමිත්ත තුළ හොඳට හිත සබා ගන්නවා. ඊට පස්සේ විචිකිච්ඡාව කියන එක තුළ වෙන්න කුසල ධර්මයන්ගේ කෙසේද කෙසේද යන විමතිය තුළ වෙන්න හොඳට මේ රූපය ගැන බලන්න. මේ රූපයේ ඇතුළත් හේතු ගැන බලනවා. මේ කය ඇසුරු කරන පොදින් නාම ධර්ම ටික බලනවා. මේ නාම රූප ධර්මතාවය ගැන බලනවා. මේ ධර්මතාවයේ මෙහෙම මේ ආහාරයෙන් හැදුණු කය සවිඥාන කෝණේ අතීතයේදී නිදුණු ධර්මතාවයක් හට ගන්නකොට ඒ ධර්මතාවයේ නොදන්නාකම නිසා නේද කියලා පටිච්චසමුප්පාද මෙහෙම උපදේශයට මෙහෙය කරනවා. මේ හේතුඵල ධර්ම ගැන ටිකක් බලනවා. එතකොට විචිකිච්ඡාව කියන එක මෙයාගෙන් අත්හැරෙනවා. දවස පුරාම ඉඳගන්නේ සක්මණේ නීවරණ ධර්ම උපන් උපන් නීවරණ ධර්මය හඳුනගන්න. ඒ නීවරණ ධර්මේ නැතිකරනද ඒ නීවරණ ධර්ම තමන්ගේ මනසේ නොයෙන්න තුරග බලාගන්න එක තමයි මෙයාගේ කමතර. දවස පුරාම මෙච්චරයි කරන්නේ. එතකොට එයා වන්න නීවරණ පබ්බෙන් භාවනා කරනවා කියලා කියනවා. එයා ආයේ නිකුත් කරන්නේ නැහැ. මුළු දවසේම බලනවා ඔය ගති ටික හොඳට අල්ලගෙන දැන් මනසේ මොකද තියෙන ගතිය ඒක නැති කරනවා. මේ පහෙන් මොනවා හරි එකක් තමයි අහුගෙන සිංහ බලනකොට ඒකට ප්‍රතිකර්ම කරනවා. ඒක නැති වෙන්න කටයුතු කරනවා. ඕක තමයි හරි කමටහන. ඊට පස්සේ නිවර්ණ පබ්බිකතු අන්දනේ. ආයතන පබ්බේ ඊට පස්සේ මේ චක්කුන්ති පජානාති රූපංච පජානාති යංච තදුතම් උපංචි සංයෝජන පංච පජානාති කියලා එයා ඇහැ කියන එකක් දන්නවා රූපේ කියන එකක් දන්නවා ඇහැයි රූපේ දෙන්නස යම් සංයෝජනක උපදින ඒකක් දන්නවා මේ විදිහට කලින් දැනගෙන ඉන්නවා ඒ කියන්නේ තවස පුරාවටම මෙයා උපදින සංයෝජන දිහා බලාගෙන ඉන්නේ සංයෝජන කියන්නේ දැන් එයා දන්නවා ඇහැ කියන එකේ ඇත්තක් දන්නව ප්‍රසාද රූපයක් වර්ණ කියන එක. රූපේ කියන එකේ ඇත්තක් දන්නව වර්ණ සතන් මාත්‍රයක් එන්නේ. ඈ උපාදාය රූපයක් එන්නේ. එතකොට සංයංච දතුකෙන් සංයෝජන පංචපදන මේ දෙන්න නිසා මනසේ ඇතිවෙන සංයෝජනය ගැන හොඳට දැක්මකින් ඉන්නේ. සංකාල බලනකොට මනුස්සෙක් කියන අදහසක් ඇති වෙනකොට මේ කාමරාග සංයෝජනය නේද? මේ මනුස්සය ගැන කැඩත්තක් ඇති වෙනවා කියන කාමරාග සංයෝජනය නේද? එතකොට මේ බුද්ධිලේ කියලා කියන්නේ මේ මාර්ගයේ කෙනෙක් යන අකමැත්තකදී මේ පටිගේ නේද? එහෙම නැත්නම් මේ රූපේ සත්‍ය කියලා තේරෙනවා කියන කතිය මේ රූපෙට තියන්නේ නැහැ. රූපේ ගන්නවා හොඳට මේ වර්ණ සතන් මාත්‍යක් තියෙනවා. මේ මේකට තමයි දිට්ඨිය කියලා කියන්නේ නේද? සක්කාය දිට්ඨිය කියන්නේ නේද? එතකොට මේ විදිහට මේ ආරම්භය දස සංයෝජනයන්ගේ යමක් තමන්ගේ මනසේ උපන්නොත් හොඳට සක්කාය දිට්ඨිය කියන එක දන්නවා මේ සත්‍යද නැද්ද නැත්නම් කොහෙන්ද ගන්නවද කියලා හිතෙනවා නම් මේ රූපය මුල් කරගෙන සිටි ඇතු වෙච්ච ගතියක් නේද කියන එක හොඳට දන්නවා. එතකොට යම් සිල් උත්තර පරමාර්ථයකින් මේ අදහස කරු මහත් මේ වගේ ඉන්න ඕනේ කියන අදහසක් ආවොත් මේ දිහා බලන්නේ මේ තමන්ගේ මනසේ ඇතු වෙච්ච දිට්ඨියක් කියන එක දන්නවා. මේ වගේ මේ රූපයෙන් මුල් කරගෙන යම්ම සංයෝජනය තමයි මනසේ උපදිනකොට සුනිකේ සංයෝජනය කියන්නේ කාරණා ගන්න. මේකමවත් නැති වස්තුවෙන් සංයෝජනය වෙන කල දකිනකොට සංයෝජනේ වස්තුවට පතිත වෙන්නේ නැහැ. තවස පුරාම සිහියෙන් ඉඳගෙන කරන්න. කනට සද්දයක් ඇහෙන. සෝතන්ත පජානාති සද්දන්ත පජානාති යංච තදුයෙන් සංයෝජන පංච පජානාති. ඒ ඇහෙනකොටම සද්දය ඒ සත්‍ය ආරදේ කැමැත්තක් ඇති වෙනවා නම් අකමැත්තක් ඇති වෙනවා නම් ඔන්න දෙමේ කාමරාග සංයෝජන මේක පටික සංයෝජන මේක මාන සංයෝජන මේ කියලා මෙයාට මේ වස්තු ටික ආරම්භය සිත්ියේ ඇති වෙන කෙලස් ටික දක්වා හඳුනා ගන්නවා ඒ හඳුනගෙන මේ සිත්ියේ ඇති වෙන ගති ටික මේ ආයතනයට මෙහලන්නේ නැහැ එයාගේ පරිඥාය තමයි ක්‍රමය තමයි ස්පර්ශ ආයතන හයි හිස් කරනවා ආයතන ටික හිස් කරනවා ආයතන ටික මනසට එන දැනෙන හැම අත්දැකීමක්ම දන්නවා කිසිම වෙලාවක මට හිතෙන දැනෙන එක හිතට අයිති මිසක සමන්ට අයිති මිසක ඒ ගති වස්තුවට අයිති නෑ නේද කියලා හොඳට තීරණය කරනවා දැන් මම කෙනෙක් කියලා හිතුවනම් මේ හිතනවා එක හිතටයි හිත පිළිබඳවයි සමන්ට මිසක ඒක කොහොමද මේ වස්තුවට අයිති වෙන්නේ කියලා එයා හොඳට හිතනවා දැන් මම ගහක් කියලා හිතුවොත් මට ඒක ගහයි. ඒ වස්තුව ගහ නෙමෙයි. ওই වස්තුව ගහ කියලා හිතන්නේ මම ගහ කියලා කියන්නේ මම ගහ කියලා තේරෙන්නේ මට. නැත්නම් මේ සිත චිතින් උපන්න එක. මේ අදහස මේ පෙනෙන රූප වෙන්නේ කොහොමද? කියන එක ගැන හොඳට හිතනවා කෙලින්ම ගහ කියලා අනේ බලන්නේ නැහැ. එතකොට යාර හොඳට තේරෙනවා තේින්නේ වර්ණ සටහන ගහයි පොදලා තියෙන්නේ මෙහෙමයි. කියනවා වගේ දැනකි. ඔය ඔහොම ගත්තහම ස්පර්ශ ආයතන හයේම සම්පූර්ණ හිස් දේවල් හයක් හම්බ වෙනවා යාට. ඒ කියන්නේ ඔක්කොම කාම වස්තු, කාම භාණ්ඩ, මිනිස්සු, ඇලීම්, ගැටීම්, දික්ටි ඔක්කොම ටික මේ ආයතන නිසා උපදින අදහස් වෙනකේ. මනංච පජානාති, ධම්මංච පජානාති, යංච තදුභයං උපජ්ජති සංයෝජනං තංච පජානාති කියලා මනසක් දන්නවා ධර්ම ආරම්භණක් තමයි එදෙන නිසා උපදින සංයෝජනයක් තියෙන්නේ. මනසකේ සිත සිතියම සිහි කළොත් සිහි කරන්නේ චේතනා සංඥා චේතනා කියලා චෛතසික ටිකක් විතරයි කියලා දන්නවා. අම්මා සිහුණා කියලා, ගෙදර සිහුණා කියලා, දරුවා සිහුණා කියලා දැනෙන ගතිය නේද මෙතන තියෙන සංයෝජනය. කියලා ශනිකව එයා හඳුනා ගන්නවා. හැම වෙලාවෙම මෙයා මේ ආයතන ටිකේ ඇත්තත් ආයතන නිසා එන සංයෝජන ටික විතරයිම බලබලයි. එහෙම ඉන්නකොට නීවරණ ධර්ම දුරු වෙනවා. මේ සංයෝජනේ වෙනින්නලා යනවා. ඊට පස්සේ ආයතන පත්තේ. එතකොට කන්දපබ්බේදී මේ රූපය වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා ටික මේ රූපේ කනගුණ ආහාර නිසා හැදෙනව නේද? මේ වේදනාව ස්පර්ශ නිසා හැදෙනව නේද? එතකොට වේදනා සංඥා චේතනා ස්පර්ශ නිසා හැදෙනවා. අපි දැනගන්නවා කියන්නේ නාම රූප දෙක නිසා නේද කියලා. හොඳට ස්කන්ධ ටික ස්කන්ධ ගැටීම නැතිවීම ටික හොඳට යටට සරල සරල පයින් එක තමයි කරන්නේ. ඇහැට රූපයක් ගැටෙනකොටම එයා දන්නවා මේ ඇහැ කියනවනම් රූපයක් කියනවනේ කනගුණ ආහාරයෙන් හැදලා තියෙන්නේ. එතකොට මේ අපිට පෙනෙනවා කියලා යමක් පෙනෙනවා කියන තැනක මේ අරමුණ විදිනකොට නේද වේදනාව කියන්නේ. මේ අරමුණ හඳුනන්න පුළුවන් කමට නේද සංඥාව කියන්නේ. මේ අරමුණ ගැන හිතන කමට නේද කල්පනා කරනවා කියන්නේ. එහෙනම් විඳිනවා කියන එක හඳුනනවා කියන එක කල්පනා කරනවා කියන එක සිතුවේ ඇති ගති ටිකක් නේද? රූපයට ඇති ගති ටිකක් නෙමෙයි නේද? හොඳට හිතනවා. දැන් අපි හිතාගෙන ඉන්නේ රූපේ විඳිනවා, රූපේ හඳුනනවා, රූප කල්පනා කරනවා කියලා විඳිනවා හඳුනනවා කල්පනා කරනවා කියලා රූපේ විඳිනවා, රූපේ හඳුනනවා, රූපෙට හිතනවා කියන ටික හිතටයි දෙකලා තියෙන්නේ. අපි ওই ටිකයි ඉති රූපෙට කියලා හිතන්නේ. ඒක වෙන්න දෙන්නේ නැහැ. ඒක බව කියන්නේ දැන් අපිට හිතෙන්නේ මේ රූපෙ හැදේ කියලා, රූපෙ මේ හැදේ කියලා හැදුනේ හිතෙන්නේ. එතකොට සංඥාව ගැටිතව තියෙන්නේ කොහේද? හිතේ. රූපෙ හැදේ තියෙන්නේ කොහොමද? හිතට. එහෙනම් මේ හැදේ තියෙන්නේ කොහේද? හිතේ. රූපෙ නෙමෙයි. ඒක ඔයගොල්ලෝ පැත්තකට දැම්ම එක මෙහෙම හිතලා ගන්න පුළුවන්. ඒක සංඥාව කියන තොහොතට එයා දන්නවා. ඈ එතකොට කෝපය කියලා හිතුවේ මොකේදද? චුම්භයකට නෙමෙයි හැදෙන්නේ නේද හිතේ? ඒකයි දැන් මේක කුඩු කරලා විසිකරුවන් ඕගලන්ට බෝතලේ කියන හැදේ බෝතලේ නැතිය. ඒක කුඩු කරේ නැහැ. ඒක කුඩු කරන්න බෑ. ඒකයි. මේ හැදේ පත්ත දෙක තිබුණත් ඕගලන්ට සත්කල බෝතලේ කිව්වේ. මොකද හැදේ තියෙන නිසා ද්‍රව්‍යයට නෙමෙයි හිතුවේ. එතකොට මේ හැදේ විද්‍යුපතයක තිබුණත් ඕගලන්ට බෝතලේ තියෙන්නේ. චිත්‍රයක් කරලා තිබුණත් බෝතලේ තියෙන්නේ. බසන්තිති බෝතලේ තියෙන මොකද හැදේ පෙන්නලා තියෙන සංඥාව ඒක කලේ හිතේ ඔකොනේ මේ සංඥාවටයි සංකාර කරේ හඳුන එකයි නම් කරේ එතකොට මේ හැදේ රූපේ තියෙනවනේ රූපයයි හැදුනේ හැදුනේ හිතේ රූපයයි නිදි දිත්තේ හිතේ රූපේ හැදුනේ හැදුනේ හිතේ හඳුන දෙකටයි කල්පනා කරේ හිතේ හිතපේකටම හිතලා තියෙන කියන ගත ටිකක් එනවා එහෙම හිතනකොට තමන්ට හොඳට තේරෙන මොකද්ද? අපි හිතන දේ දැනගන්නා මතක දැනගන්න දේ තියෙනවා නෙමෙයි කියන එක. ඈ අපි අපේ මනසයි නේද පරිහරණය. අපි යමක් දකිනවා කියන්නේ දැනගන්නවා කියන්නේ සිතින් වේදනා සංඥාවම උපදලා පරිහරණය කරනවා නේද? වගේ තැනකින් තමන්ට තේරෙනවා. ওই විදිහට එයා දන්නවා එතකොට මේ රූපයේ කියන කැඳිර තියෙන්නේ ආහාරය නිසා මේ විඳිනවා හඳුනනවා හිතනවා කියන එක තමයි සිතේ චේතනා නේද කියලා මේ වස්තුවට ගැට ගහන්නේ. එතකොට මේ සිතේ තියෙන විඳිනවා හඳුනනවා කියන ගැට ටිකත් රූපයක් කියලා දෙන්න නිසා නේද දැනගන්නවා කියන එකත් වෙලා තියෙන්නේ මෙතනදී. අපි දැනගන්නවා කියලා අමුතු එකක් නැහැ. විඳින බව දැනගෙන තියෙනවා, හඳුනන බව දැනගෙන තියෙනවා, හිතපු බව දැනගෙන තියෙනවා. සිතේම තියෙන ගැට ටිකත් දැනගෙන තියෙනවා. විඳින්ද හඳුනනද කල්පනා කරන්න රූපේ උපකාර වෙලා තියෙනවා. රූපේ උපකාර වෙලා තියෙනවා විඳින්දයි හඳුනනයි කල්පනා කරන්නයි. හිතපු බව හඳුනපු එක හිතපු එක දන්නවා. එතකොට නාම රූප වෙච්ච විඥාන නේද කියලා හොඳට දන්නවා. අපි කියන්නේ ඉන්ද්‍රියන් දැක්ක දිනකොට ස්කන්ධ පංචකයක මෙහෙම කෘත්‍යයක් කියලා නේද තියෙන්නේ කියවහම වස්තු අතර. ගෙඩි පිටින් අල්ලගන්න එකක් හම්බ වෙනවා. ඕක ඉතින් බොහෝ ධම්මන වසනා කියන්නේ ඒක බොහෝම සිමු සිද්ධියක්. සිමු කම තමයි. දවස පුරාවටම මෙයාවේ ස්කන්ධයන්ගේ උදේවැය බලමින් ඉන්නවා. හරිද? සත්‍යනේ තේක තියාගන්න. එතකොට එයාට තරව ඔය ජීවිත කාරණ අපහැරෙනවා. ඊට පස්සේ සත්‍ය වචන ගතයි. සත්‍ය සංඥාංග ධර්ම කියවහම යා ගන්නවා සත්‍ය සංඥාංගය කියලා කියන්නේ මොකද්ද? එතකොට විරිය සංඥාංගය කියන්නේ මොකද්ද? සංවිච්ඡ සංඥාංගය කියන්නේ මොකද්ද? තීත් සංඥාංගය කියන්නේ මොකද්ද? සත්‍ය සංඥාංගය කියන්නේ මොකද්ද? කියන ටික මෙයා ඉගෙනගෙන තියෙයි. එතනදී මෙයා හැම වෙලාවෙම තමන්ගේ මනසේ මේ බොජ්ජංග ධර්මතාව ටික බලාගෙන ඉන්නේ. දැන් ඔන්න මම සිහිය නැතුවයි ඉන්නේ. මොකද සිහිවත් වෙන්න ඕන සිහිය කියන එක ඇති කරගන්න ඕන කියලා හිතලා සත නිමිත සමා ගන්නවා. අර වෙලාවෙ දැන් මම ගාව මගේ මනසේ සිහිය නැහැ කියලා දන්නවා. සත්‍ය සම්බුද්ධන්ගේ හිතලා සත්‍ය සම්බුද්ධන්ගේ වදන. ඊට පස්සේ දැන් මේ වෙලාවේදී දැන් කොසීත හිත. කය කොසීත දැන් වීර්යයට මෙහෙ කරන්න ඕනේ නේද කියලා වීර්ය අනුභව දැනගෙන දැන් වීර්යය නැත්නම් මෙහෙ කරනවා. ඊට පස්සේ දැන් නුවණින් බලන්නේ නුවණ අඩුයි නේද කියලා නුවණින් බලන්නේ ස්කන්ධය ගැන බලන පටිච්චසම්පාදේ උඩට යටට මෙහෙ කරනවා. ධම්මවිචේ සම්බුද්ධයන්. එතකොට වීර්යයට බලන ධම්මවිචේ සම්බුද්ධයන් දැන් මේ වෙලාවේදී හිතේ ලොකු සතුටක් නැහැ කියලා හඳුනා ගන්නවා. හිත සතුට වෙන විදිහට මෙහෙ කරනවා. අනේ මට ලැබුණ ලේසි ලාභයක් නෙමෙයි නේද? බුද්ධ උපන්ද කාලයක් ලැබිලා තියෙනවා. මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා තියෙනවා. ලෝකෙ කෙනෙකුට නොලැබෙන වටපිටාවක් ලැබිලා තියෙනවා. මම විතර වාසනාවන්ත කෙනෙක් නෑ. අප්‍රමාදී වෙන තරම් සුදුසේ නේද? මේ අනවරාග සංසාරේ කවදා හරි දවසක ඉතර වෙන්නේ මේ වගේ වාසනාවන්ත වටපිටාවක් ලැබුණ කෙනෙක් ඒ තරම් වාසනාවන්ත ජීවිතයක් ලබන්න හේතුළු තියෙනවා නේද කියලා තමන්ට සතුට උපදින විදිහට මෙහෙ කරනවා. නැත්තම් මම අහවලතන මෙහෙම ගන්න අහවලතන මෙහෙම පින් කළා කියලා කුසලයේ ඇති වෙන හිත සතුට වෙන විදිහේ කම තම මෙහෙ කර කර තමන්ගේ හිතේ දුන්න සතුට කරන ප්‍රීතිය ඇති වෙන විදිහට කටයුතු කරනවා. එතකොට සති සම්බුද්ධන්ගේ, විරිය සම්බුද්ධන්ගේ, ධම්මජ සම්බුද්ධන්ගේ, ප්‍රීති සම්බුද්ධන්ගේ කියන ටික වඩන්න. ඊට පස්සේ අස්සද්ධි සම්බුද්ධන්ගේ කියන්නේ හැම වෙලාවෙම තමන්ට කය දරත ගතිය දකිනකොට හිතේට මේ සති නිමිත විදු තබනකොට හිත ගෝමනාවේ නිවර කරනවා. මේ බුද්ධංග ධර්ම ඉදීම ප්‍රේරණ කොටසක් තියෙයි. හිතල මේ සතිපට්ඨානෙදි හිතලා ගන්නවා මේ ඔක්කොම ටික. හිතලා ගන්නවා. හැබැයි මෙයා මේ gati ටික දිහා තමයි දවසේම බලාගෙන ඉන්නේ. යාගේ කම තමයි ඒක. එයාට අපි කිව්වොත් අද ඔයා මේ ටික ආරක්ෂා කරනවා. අද ඔයා මේ ජීට්ටු බලා ගන්න ඕනේ කියලා සිකුරුටි කෙනෙකුට දුන්නා වගේ වැඩක් නෑ. දැන් මෙයා බුද්ධංග ධර්ම ටික තමන්ගේ මනසේ තියෙනවද නැද්ද කියලා බලාගෙන ඉන්නේ. එතකොට පස්සන්දිය කියන එක කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියන්නේ චිත්ත රළු වෙන විදිහ සිතුවිලි තුන නෑ නෑ මේ සිතුවිලි චිත්ත රළු වෙන සිතුවිලි කියලා අඳුරගෙන ඒක අතහරිනවා. ඉතාමත් මට සිතුවිලි සිතුවිලි විතරක් හිතනවා. එතකොට මේ අපි කියමු කායේ තැන් දරතකම තියෙනවා නම් වතුරනවා ලොකු ටිකක් නානවා නැත්නම් ඒ අවුවකින්ම ඒකත් කටයුතුයි. ඒ කායේ පහසුකම ඇති කරගන්න යම් කෑමක් කෑවම කායද සද්දපරයි නිදිපරයි කියලා එයා දන්නවනේ එයා ඒක තමයි කන්නේ නැහැ. එතන සැහැල්ලු ආහාරයක් ගන්නවා. ඒ වගේ කයේ සැහැල්ලුවක් ඇති කරගන්නවා. ඊට පස්සේ කමතහනක වේවා කය නිබර කරලා අපි තුන් වතුර එකක් ගන්නකොටම එක පාටම ගන්නෑ. බොහොම හොඳට බලන්න මේ ක්‍රියාව උනම් කරලා එක පාටම මෙහෙම අරගෙන තියෙන එකයි බොහොම කයේ හරි ලයන්නට ගතිගේ මෙහෙම හිමින් අරගෙන තියෙන එකයි අතර බලන්න මනසට මොන තරම් බලපෑමක් කරලා ඇද්ද කියලා ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ව සංවර කරන්න ඇති පුදුම විදිහට. අපි ඒක දන්නේ මේ කයෙන් පුළුවන් කය නිබර කරන්න. අලුතින් මඩ හෝ ගොමුමැටි ගාපු පොළොවක් තිබුණොත් ඒකේ හදිසි වේලෙද නැහැ හදිසි වැඩකට අපිට එහාට යන්න ඕන අපි කය නිබර කරලා අදී තියනවා නේද? ඇත්තට මේක වැඩක් වෙන්නේ නැද්ද? වෙනවනේ. කෙලින්ම අදී තිබුණ බලන්න ඒක චප්ප වෙලා යනවා. නමුත් හිතෙන් උපද්දල සිහි අරගෙන කය සැහැල්ලු කළ හිමින් අපි අදී තියෙනවා. අනේ වගේ පස්සද්ධිය ආරෝපණය කරගන්න පුළුවන් මේ කය. හරිද? ඒ වගේ කයි පස්සද්දීගෙන හොඳට වකපලා ගන්නවා. හරිද? වැඩ කටයුතු කරද්දී බොහෝම හිමි. වේගවත් නැතුව තමයි කරන්නේ. ඊට පස්සේ හිතේ සමාධි ගතිය දැන් අපි හිත ඉතිරිලා තින්නේ කියලා පුළුවන් තරම් හැම වෙලාවක සමාධිය තියෙන්න බලන්න. ඊට පස්සේ ඇලීමට ගැටීමට ඇති වෙන නිමිති දිහා මේක සුදුසු නැහැ කියලා ඇලීමට ඇති වෙන ගැටීමට ඇති වෙන සුදුසු නිමිති වල මේකද පටිච්ච සම්පන්නයි ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් කියලා නෝනේ මේකයි කියලා ඇලෙන්න තියෙන්නේ ඇලෙන්න නැතුව ගැටෙන්න තියෙන්නේ ගැටෙන්න නැතුව ඇලෙන එකේ උපේක්ෂායි ගැටෙන එකේ උපේක්ෂායි උපේක්ෂාවේ උපේක්ෂා කියන තුන් ආකාර උපේක්ෂාවම අහගෙන දවස පුරාම මේ ගොජ්ජංග ධර්මතා හත තමන්ගේ මනසේ කුමක්ද කුමක්ද අඩු කොතනින්ද කොතනින්ද අඩුව තියෙන්නේ කියලා බලලා ඒක පුරවන්න තමයි මෙයාගේ සිහිය තියෙන්නේ හැමදේම අඩු එක හරහාගෙන. එතකොට මම ගොජ්ජංග ධර්ම වඩනවා කියලා කියනවා ඒ කමුතා. ඊට පස්සේ එයා තවත් එකක් ගන්නවා මේ ගොජ්ජංග ධර්ම වල තියෙන්නේ සති සම්බොජ්ජංගයේ ආරම්භයේ තියෙන්නේ හැම දිනකටම උපකාර කරනවා. ධම්මවිචේ සම්බොජ්ජංගයේ, වීර්ය සම්බොජ්ජංගයේ, සීත සම්බොජ්ජංගයේ කියන තුන් දෙනා එකපැත්තකොත්, පස්සද්ධ සම්බොජ්ජංගයේ, සමාධි සම්බොජ්ජංගයේ, උපේක්ෂා සම්බොජ්ජංගයේ කියන තුන් දෙනා එකපැත්තකොත් කියලා මෙතන දෙන්නේ කියනවා. ඒ කියන්නේ වීර්ය සම්බොජ්ජංගයේ, ධම්මවිචේ සම්බොජ්ජංගයේ, සීත සම්බොජ්ජංගයේ කියන ටික අයිති විදර්ශනාව පැත්තට. පස්සද්ධ සම්බොජ්ජංගයේ, සමාධි සම්බොජ්ජංගයේ, උපේක්ෂා සම්බොජ්ජංගයේ කියන ටික අයිති සමාධිය පැත්තට. සිහියේ මේ දෙන්නට උපකාර කළාවේ සත්ත්ව බුද්ධංගයේ තුල තියෙන සමත විදර්ශනා කියන දෙක. සිහියෙන් අපි කියුවේ සිහිය දෙකට බෙදෙනවා. උප අපි ලාපන සිහිය සහ උපගන්හ ලක්ෂණ සිහිය කියලා සිහිය දෙකට බෙදෙනවා. එතකොට මේ සිහිය විදර්ශනාවට උපකාර කළා කියනවා, සිහියට උපකාර කළා, මේ සමාධියට උපකාර කළා තියෙනවා. මෙතනදී මේ සිත්ී පවතින gati tika හඳුනගෙන ඒ gati tika හදාගන්න බලමු. ඊට පස්සේ තවත් මෙහෙම එකකුත් එයා බෙදාගන්න ගන්නවා. සිත් යම් වෙලාවකදී නිදිබර gati වැඩි නම් නිදිබර gati කුසීතකම වැඩි වෙලාවකදී සමත නිමිත්ත ගන්නෙ නැහැ. ඒ කියන්නේ පස්සද්ධ සම්බුද්ධංගය, සමාධි සම්බුද්ධංගය, උපේක්ඛා සම්බුද්ධංගය වඩන්නේ ඒ වෙලාවේ. බුදුහාමුදුරුවෝ උපමාවක් දෙන්නේ ගින්නක් නිවිලා තියෙන වෙලාවට ඒක අවුලවන්න ඕනේ වුණාම අමු තම කුල අමු දර එතකොට දිය සහිත වාතයේ දුන්නොත් අවුල ගන්න බැයි තවත් නිවිලම යනවනේ. ඒ වෙලාවට කරන්න ඕනේ මොකද්ද? දියේ තන වියේ දර වියේ ගොම වියේ සහිත වාත තමයි දෙන්න ඕනේ. එතකොට ඇවිල්ලා ඒ වගේ සිත නිදිබර ගතිය නම් හිත හැඟවිලා වගේ නම් ඒක දැන් ඔය අපි සමහර කෙනෙක් කියනවා අපි භාවනා කරනවා හැබැයි යාට හොඳට පැහැදිලි නිින්ද ගියේ නැහැ කියලා. හැබැයි මොකොත් මතකක් නැහැ. මේක මොකද්ද කියන සමහර කෙනෙක් කියනවා අධිකමයක්වත් ලැබුවෙන්නේ නැහැ කියලා මේක කියනවා නේද කියලා. නෑ ඔකට මේ සාසනය කියන්නේ චිත්ත නිවිති කියලා හිත හැඟවෙනවා කියන එක. හිත හැඟවීමක්. එතකොට මෙන්න මේ වගේ වෙලාවකදී වියලිතර වියලිකම වියලි වාති දෙන්නෝනේ වගේ ඒ වේගේ වෙලාවකදී වීර්යයට මෙනෙහි කරන්න ඕනේ, දහම් කරුණු මෙනෙහි කරන්න ඕනේ, ප්‍රීතිය ඇති වෙන එක මෙනෙහි කරන්න ඕනේ කියලා තමන් දැනගෙන ඉන්නවා. හිත හොඳටම විසිරීලා තියෙන වෙලාවක හිත කලබලකාරී පරිසරයෙන් කලබල වෙලා තියෙන වෙලාවක ඔය වීර්යයට මෙනෙහි කිරීම, දාම් කරුණ මෙනෙහි කිරීම, ප්‍රීතියට මෙනෙහි කිරීම කරන්නේ. ඇවිල්ලා තියෙන ගින්න නිවන් දාන වෙනකොට වීර්ය තන වීර්ය දර වීර්ය ගොම වීර්ය වාත දෙන්නේ නැහැ. දුන්නොත් ඒක වැඩි. ඒ වෙලාවට තෙත සහිත ගුම වීර්ය මෙහි තෙත අමුදර අමුකොල තෙත සහිත වාත තමයි දාන්නේ. ඒ වගේ හිත විසිරලා තියෙනවා නම් හිත විසිරුන වෙලාවට පස්සද්ධ සම්බුද්ධංගයේ, සමාධි සම්බුද්ධංගයේ, උපේක්ෂා සම්බුද්ධංගයේ මේ ධර්මයන්ගේ එකක් ගන්නට ඕනේ. අරගෙන තමන්ගේ මනසේ මේ ධර්මතා හත බලා ගන්නත් ඕනේ, ඒක යොදා ගන්න හැටි බලා ගන්නත් ඕනේ. බලාගෙන ඒ විදිහට යම් පිටිකෙනේ තවත බලවම සති නිමිති තියාගෙන ඒ ධර්මතා ටික රැගෙන ඉන්නකොට කියන එයා බුද්ධංග භවනා වඩන කෙනෙක් කියලා. හරිද? ඊට පස්සේ හතරවෙනි එක තමයි සති නිමිති තියාගෙන එයා හැම වෙලාවෙම දුක් දුක නැති කරන මඟ මෙහෙ කරනවා. මොකද්ද දුක කියලා කියන්නේ? මෙතනදී මොහොගලන්ට මේක අපහසුයෙන් තේරුම් ගන්න ඕනේ. තේරෙන මට්ටමට ටිකක් තේරුම් ගන්න. දුක කියනකොට චතුරාර්ය සත්‍ය මෙහෙ කරනකොට මේ අරමුණක් අරමුණක් ගන්න බලන්නේ කොහොමද? සාමාන්‍යයෙන් ඔගලන්ට ජීවිතේ සැබෑවට ධම්මයෙන් ස්වභාවික සැබෑවටම විඳින්න වෙන දුක් ටික බලන්න. දැන් දරුවෝ නැති වෙච්ච නිසා, ගෙවල් වල කැලිච්ච නිසා, එතකොට දෙමව්පිය නැති වෙච්ච නිසා, තමන්ගේ ලෙඩවීම, මහලු බව, මරණය කියන මෙන්න මේ තාක් යම්තා ජීවිතේ දුක කියන ධර්මතාවයක් තියෙනම් මෙන්න මේ දුක තමයි දුක කියලා සාමාන්‍ය හිතන. ඊට පස්සේ මේ ලෝකේ ජීවත් වුණේ මෙහෙම දුක එනවා නේද? මෙහෙම දුක් විඳිනවා නේද කියලා හිතනම කියන්නේ දෙකකට යනවා. දුකට හේතුව සංහාව කියනකොට දැන් බෝධිගය දතුරුට හේතුව තියෙන කැමැත්ත කියන තැනකින් සංහාව දකින්න එපා. කීකාවට තමන්ට පුළුවන් නේද තමන්ගේ හිත නැනලා බලන්න මේ ලෝකෙ කොච්චර දෙයකට තමන් කැමති වෙලා තියෙන දේවල් තියෙනවද කියලා හිතෙන් එක යායකට මනලා බලන්න. අතහරලා යන්න බැරි, ඒවෙන් ඉවත් වෙලා ඉන්න බැරි, ඒව අපේ අයින් වෙනවට කැමති නැති හිතේ තියෙන ගතියක් තියෙනවනේ. දරුවෝ වශයෙන්, ජීවල් වශයෙන්, ඉඩකඩම්, නිගමුදල්, යාන වාහන, යාළු මිත්‍රාදී බඩු පහන් දෙන්න පුළුවන්. ගම්ම වැඩක් නැහැ. ඒවා ආරම්භය, ඒවා අපින් වෙනවට කැමති නැති, ඉවත් වෙනවට කැමති නැති, ඒවා අයින් කරගන්නවට, අයින් වෙනවට, ඒවෙන් අපි වෙනවට කැමති නැති ගතියක් දකින්න තමයි හිතේ හාත්පස එක යායකට හැම දියක් කරගෙනාම මනසේ පිළිපලා තියෙන කමක් කියනවා නේද? දකින්නවා නේද? මෙන්න මේක දකින්න මනස තියෙන මේ ගතිය දකින්න දුක ඇති කරපු හේතු හැටියට ඔය ගතියෙන් තමයි ඔය කියපු ඕන දුක් ටික අපේ ජීවිතේ වරම කරලා තියෙන්නේ. එතකොට මෙන්න මේ ගතිය නැති වුණ තමන්ගේ මනසේ ඇලිච්ච බැඳිච්ච වෙනුණාට ඒවැන් වෙනුණාට අපිට චුට්ටක්වත් සිදින්නේ නැති අපි වෙනුණාට ඒවැන් ඒව වෙනුණාට අපි වෙනුණා චුට්ටක්වත් සිදින්නේ නැති හේත නැති ඇලුන්නේ නැති කිසිමක නොවැලිච්ච ගතිය ආත්පසක සිහි කරලා සිහි කරාට සිහි කරගන්න දෙයක් නැත්තම් මේ නගරේ මහා ගින්නකින් පුච්චක නැද්දි දුකෙන්ද පිච්චෙන කිසිම දෙයක් ඕගලගේ නැත්තම් නැතිකමක් තිබුණා. අන්න ඒක දකින්න තණ්හාව නැතිකම කියලා දුක නැති වෙන්නේ එතකොටයි. තණ්හාව නැහැ කියලා එහෙම එක යායකට දකින්න මේ ආරම්භණකින් එක වෙලාවකට මේ භූතවිද්‍යාව කියනකොට තණ්හාව නැහැ නේද? එහෙනම් දැන් තණ්හාව නැහැ කියන තැනකින් ඉන්න බෑ. එහෙම නැහැ. මේ අහස දිහා බලනකොට මට තණ්හාව නැහැ. නමුත් තණ්හාව නැහැ කියලා හිතයිද? තණ්හාව නැහැ කියන්නේ එතනින් ඉන්න අර වගේ තැනකින් බයින්නකොට එනකොට එක යායතම තේරෙන්නේ මොකකින්ද කියනකොට කාත්පත එක බුදුරජාණන් වහන්සේ ඔක බම්නෙකුට කියන්නේ බමුණ මේ සවැත් නුවරම භාවිසාල ගින්නකින් පිච්චෙනවා නම් ওই ගින්නෙන් දැවිලා විනාශ වෙන පිච්චෙන දුකේන එක වස්තුවක්වත් මට නෑ මේ සවැත් නුවර කියනවා. ඒ හින්දම බොහෝ පහසෙන් ඉන්නවා කියනවා. ඒ වගේ අපිට ලංකාවට මොනව හරි වුණා කියලා ආරංචි වුණොත් පිටින් දේවල් කොච්චර තියෙද? මොකද මේ ඉඳන් අල්ලගෙන ඉන්නේ ඉඳන්. මෙහෙත් එන්න. අපිට එහෙම දේවල් නැති වුණොත් මෙන්න මේ නැතිකමයි දුක නැති වෙන හේතුවේ හිතේ දෙදී කියන එක ගන්නවා. හොඳට මෙහෙ කරනවා. ඒ ඇලීම බැඳීම නැති වෙන්න නම් මම මේ ස්කන්ධ පංචකය හොඳට තිරිසිඳ දකින්න ඕනේ කියන නුවණක් හදා ගන්නවා. නුවණක් මෙහෙ කරනවා. එහෙම මෙහෙ කළොත් ඒ හිඳ ඒ පංචකය සමේ රූපේම හොඳට බලන්න ඕනේ. රූපේ ඇතිවීම හොඳට බලන්න ඕනේ. වේදනාව කියන එක, සංඥාව කියන එක, සංඛාරය කියන එක බලන්න ඕන. විඥාන කියන එක බලන්න ඕන. ඒක ඇතිවෙන නැතිවෙන බලන්න ඕන. දැන් මේ ධර්ම මෙතන හටගත්තේ පෙරද මෙහෙම තිබුණා ඒක නොදන්නකම නිසා නේද කියලා තුන් පැත්තට මෙහෙම බලන්න ඕන කියලා වර්තමානයේ මාර්ගයෙන් මෙහෙ කරනවා. හැබැයි මෙතෙන්ට උත්තර ටික කණ කළ ආයි බලනවා. මම මෙහෙම බලන්නේ ඇයි? මෙහෙම බලනකොට මේ සත් සුදුසුකම වැරදි දැකීම අතහැරන වැරදි දැකීම අතහැරනකොට මේ තණ්හාව කියන එක අතහැරනවා කිව්වහම එයාගේ හොඳට මනසට ආරෝපණය කරගන්න පුළුවන් ලෝකේ ඇලිච්ච බැඳිච්ච කිසිම දෙයක් නැති නිදහස් මනසකට එන. එතකොට මේවා ගල් රෝලකින් තලාගෙන පොඩි කරගෙන නැති වෙන දෙයක් නෙවෙයි තිබුණා. බාහිර දැන්නේ මේ ජීවිතේ ඉඳලායි. එතකොට දුකේ නැතනක් නෑ නේද කියලා හිතට ගන්නවා. එහෙම දුකේ නිරෝධය දන්නා කම නැවත සිහි කරනවා. ආයෙත් මේ රූපය සුඛය තේමන නැතිවම බලනවා. වේදනාව තේදනා නැතිවම බලනවා. ඊට පස්සේ තව ඕකට තමයි අර කියන්නේ මේ දුක වේදනා ජාති දුක්ඛ ජරා දුක්ඛ කියලා තේනවා. දුකට හේතු මොකද්ද? තණ්හාව. ඒ තණ්හාව කොහෙද තියෙන්නේ? කොහෙද උපදින්නේ? චක්කුන් ලෝකේ තේ රූපං සාත රූපං එත්තේ සා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත්තේ විසමනං විජති. තණ්හාව උපදින්නේ ඇහි. එතකොට ඒ තණ්හාව කියන එක පවතින්නේ ඇහි. එහෙනම් ඇහ පිළිසුදු දකින්න ඕනේ කියන කාරණාව දන්නවා. රූපන් ලෝකේ කී රූපන් සාත රූපන් එක්කේ සතන්නා උපජ්ජමාන උපජ්ජති. මේ තණ්හාව උපදින්න තව තැනක් මේ රූපේ. එකෙන්නේ හේන රූපවලට මේ දුවා පුතා අයියා අක්ක කියලා රැවටෙන එක නම් තියෙන බලන්න. එහෙනම් රූපේ පිළිසින්ද නොදකින කම නිසා මේ තණ්හාව තියෙන්නේ. ඒ වගේ චතු විඥාන ලෝකේ අවදන් කාරණා 60 එක තියෙනවා. කණුව ටිකේ තියෙන උතන. හරිද? අපිට කාරණා 60 ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර 6යි, විඥාන 6යි, ස්පර්ශ 6යි, වේදනා 6යි, සංඥා 6යි, චේතනා 6යි, තණ්හා 6යි, විපාක 6යි, විචාර 6යි කියලා 10යි. ওই 10ෙන් ආධ්‍යාත්මික ආයතන 6 ගහැ ගන්නවා, බාහිර ආයතන 6ෙන් රූපේ ගන්නවා, විඥාන 6ෙන් චක්කු විඥාන ගන්නවා, ස්පර්ශ 6ෙන් චක්කු සම්පත්තිය ගන්නවා, වේදනා 6ෙන් චක්කු සම්පත්තිය වේදනාව ගන්නවා, සංඥා 6ෙන් රූප සංඥාව ගන්නවා, චේතනාය රූප සංචේතන ගන්නවා, විතක් ආය රූප විතක් ගන්නවා, විචාරය රූප විචාරය ගන්නවා. චක්කුම් පටිච්ච රූපේ චුපජේ චක්කු විඥාතින සම්පති පස්සෝ පස්සපච්ච වේදනා යම් වේදිස්සං සංඥානස්සං සංඥානස්සං චක්කිත යම් විතක් කිත පබ්බකං චේති කියන පිළ හැදිව තියෙන හොඳයි. හරි. ඊට පස්සේ ඊගාව 6 5 ඉක්මනට පහල් ගන්න කියලා දෙන්නේ නේ. එතකොට එයින් ආධ්‍යාත්මික ආයතන 6 කන ගන්නවා, බාහිර ආයතන 6 ශබ්දය ගන්නවා, විඥාන 6 සෝත විඥානය ගන්නවා, ස්පර්ශ 6 සෝත සම්පස්තය ගන්නවා, වේදනා 6 සෝත සම්පස්තය වේදනාව ගන්නවා, සංඥා 6 ශබ්ද සංඥාව ගන්නවා, චේතනා 6 ශබ්ද සංචේතනය ගන්නවා, තණ්හා 6 ශබ්ද තණ්හාව ගන්නවා, විතක් 6 ශබ්ද විතක්කේ ගන්නවා, විචාර 6 ශබ්ද විචාරය ගන්නවා. සෝතම් පටිච්ච සබ්දේච උපදිත සෝත විඥාන තින සංගති පස්සෝ පසපච්ච වේදනා යම් වේදිතං සංජානති යම් සංජානිතං විතක්කේ කියාම විතක්කේ සම්බෝ පංචේති කියලා කෙලෙස් මේ කෙනෙන සිද්ධිය කෙනෙන සිද්ධිය නිසා කෙලෙස් ඇති වෙන හැටි කියන්නේ අපිට පණුව ටික හැදෙන හැටි සහ පණුව ටික හැදුණු තැන තියෙන ටික සහ පණුව හැදෙන හැටි පණුවගේ තුඩු ටික තුඩු ටිකයි පණුවයි කියයි ගැන ඒ කියන්නේ අනුමානික තුනකට මෙන්න මේවා. එතකොට ඔය විදිහට ආයතන 6 වෙන වෙනම තිබ්බට ජීවිතේ සම්බන්ධ වෙන්නේ ඒක ඒක තියෙනවා. අපි මෙහෙම බලනවා කියනකොට ඔය කාරණා 10ක්ම තියෙනවා. හරිද? එතකොට තණ්හාව ඇති වෙන්න හේතු වෙන ඔය 60. එතකොට තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. අන්තිම ඔය 60 තණ්හාව නැති වෙනවා. හැබැයි 60 පොළොවේම තණ්හාව නැති වෙනම එකක් තමයි මොකද්ද? අර දුක්ඛ සමුදය නිරෝධ මාර්ග ක්‍රම චතුරාර්ය සත්‍ය නිහේ කරලා අර විදිහට ස්කන්ධ ටික බෙදලා තියලා ඉන්නේ කියලායි තියෙන්නේ. ඒකට උපකාර වෙනස සමත්ය වඩනම සති මුත්‍යෙක සබාගෙන මේක ගන්නවා. දැන් මේ සමති දර්ශන දෙකම වෙන ප්‍රතිපත්තානේ වඩනකොට එතකොට එයාට මේ රූපය පිළිබඳ දකින්න පුළුවන් වෙනත් දවසක් වෙනවා. ඉතින් ඔය විදිහට මේ සතිපට්ඨානය බුදුහාමුදුරුවෝ tempකට උපමා කරලා තියෙනවා, කනුවකට උපමා කරලා තියෙනවා. මොකටද මේ අර සත්‍ය හය දිනාගේ ගමන නවත්තන කෙනෙක් ඔය සත්‍ය නිමිති පිළිචලා ඔය එක ක්‍රමයක් අනුගමනය කරන්න ගත්තොත් බලන්න එක තැනක අස්වහගෙන ඉන්න එකක් නෙමෙයි යාට තියෙන්නේ. ඒකයි දැන් වෙනතට සතිපට්ඨාන වඩනකොට අපි එක තැනක ඉඳගෙන ඉතරනේ තියෙන්නේ. නැගිටට පස්සේ ආයෙත් අර නැටි හතර කෙරුවල් එකට ගැට ගහව සතුටික වගේ මනස. සතිපට්ඨානේ තැබකට උපමා කළා කිව්වේ එක තැනක ඉඳගෙන ඉන්නකොට කරන්න එකක් නෙමෙයි, හැම වෙලාවෙම මනස දිහා බලාගෙන කරන වැඩක්. එතකොට මම මේක ධම්මං පසනාව ගැන ටික විස්තර කළේ. අනිත් එකක් එහෙමයි. ඇයිද කියන්නේ කය ගැන බලනකොට, වේදනාව ගැන බලනකොට, සිත ගැන බලනකොට, ඒ කටයුතු කරනකොට මේකත් බලාගෙන කටයුතු කරන්න කියන එකෙන් තියෙන්නේ. එතකොට හැම වෙලාවෙම වෙනද වගේ සත්තු හැදෙනට යන්න බෑ. ඇයි? හැබැයි බඳලා කම්මදල් ඇයි? මෙයාද මේ ධර්මතාවයක් රකින්න තියෙනවනේ. සත්‍යන්නේ තික තියාගෙන හැම වෙලේම මේ ධර්මතාව ටිකටයි ජීවෙන්නේ, අවබෝධයෙන් ඉන්නේ. එතකොට නිදහස් නෑ මෙයාට කෙලෙස් හිතන්න. නෑ සත්‍යම් ඉඳ තියා නෑ ඇටමි ආපෞද්ගලික නෑ. මේක වැරදි කියලා ගන්නවා. ඔන්න ඔය විදිහට උපාය කළොත් තමයි අපිට මේ කෙලෙස් ටික ඉවර කරන්න පුළුවන්. හැබැයි ඉතින් කොහොම සතර සතිපට්ඨානේ සතර සම්‍යක් ප්‍රධාන වේගයෙන් වඩනකොට හැමදාම අමාරු නෑ. ඔබ ටිකක් වෙන ටිකක් දුර කරනකොට සතර ඍද්ධිපාද කියලා තැනක් තියෙනවා. එතෙන් තේනවා. ඡන්ද චිත්ත විරි විමර්ශා කියලා අද අපි මේ ටික කරන්නේ හරි අකමැත්තෙන් මේ කතාවේ වුණ වගේනේ. නමුත් මෙයා චිත්ත හරලීම සතුටින් හරලීම කැමැත්තෙන් කරන දහයකට නම් වෙනවා. කත්තුකම්ම චන්දිනවා. මේ කිරීමේ කැමැත්ත ඇති වෙනවා ඉගෙන ගන්න කරේනවා. එතකොට ඒ කියන්නේ මේ ටික නවත් නවත් කරන්න බලව ඡන්දයක් ඇති වෙන දවසක් වෙනවා. චරිතනාන්ත මත වෙනස් වෙනවා. හරලීම කැමැත්තකින්මයි මේක කරන්නේ. ඒ හින්දා මෙයාට චිත්තක තපහසක් නැත්. කොහෙ ගියත් කොතනකද මේක මෙයාට හරි සෙල්ලමක් වගේ. හරි විනෝදයක්. හරි සතුටක්. හරි කැමැත්තක්. ඒක වෙන වෙලා ඉදීම යහපතයි. නේ? හරිම කැමැත්තක් වෙනවා. ඡන්ද සමන්නාගත. ප්‍රතිපදේ වදන. කෙනෙකුට නෑ මේක මේ අනිවාර්යෙන් අතනහැර මේ විදිහට ඉන්න ඕනේ කියලා චිත්තෙම දැඩි වෙනවා. අපිට කොහොම හරි හිත තියෙනම කරගන්න ඕන කියලා කියන්නේ නැති. නේද? ඒ වගේ චිත්තයෙන් දැටි වෙනවා. මෙයාට මේක කොහොම හරි කරගන්න ඕන කියලා හිතේ ඕනාවම දැටි වෙනවා. ආයාසයක් නෑ. නේද? මේක මේ අනිවාර්ය මේ විදිහටම හැම වෙලාවෙම සීයෙන් ඉන්න ඕනේ කියලා පොත්වල භාවිත තොරව අපි ගාව නැති. ආ ජීවිතේ මොන වුණත් මේක කරනවා කියන තරක වීර්යයනවා. කෙනෙකුට වීර්යයනවා. කෙනෙකුට මේ ටික කරනවා කියන එක කරන්න ඕනේ කියලා නිතරම මේක බලන දහම් කරුණු මේට අනුව මෙනෙහි කරන මනසිකාරයෙන් බලවත් වෙනවා කියන තැනකින් මේ හතර ජීවිතේට සම්බන්ධ වෙනවා වැඩිලා ඒක හොඳට මොහො කරනවා යන්න ඕනේ. ওই හතර භාවිතා කරනකොට වෙනවා මොකද්ද? සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ධර්මතා හතර ඉදිරියට එනවා. අපි කුසල ධර්මයක් කුමන අරමුණක් හරි බලනකොට ඇහැට පෙනෙන රූප සාධාරණයි රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ කියලා මේ ආරමුණු වලට සම්බන්ධ වෙනකොට අද ඉදිරිපත් වෙන නිවර්ණ. එදාට ඉන්ද්‍රිය කියලා කියන්නේ සද්ධා සති විරි සමාධි ප්‍රඥා කියන මේ ධර්මතා පහ ඉදිරිපත් වුමයි ආරමුණ පිළිගන්න. මෙයාටින් කෙරෙන්නේ කුසලයක්මයි කෙරෙන්නේ. කුසලයක්මයි කියන්නේ යහපත් ප්‍රතිචාරයක්මයි දක්වන. යහපත් අවබෝධයක්මයි එන්නේ. ඒ හින්දා කුමන අරමුණකදී මේ ඉන්ද්‍රිය ධර්මතාව ටික මේව ඉන්ද්‍රිය වෙනවා. යාට අරමුණ ගන්න පෙරටුවම සිහියතු නුනතුම මේ ඉන්ද්‍රියනික සම්බන්ධ වෙන්නේ කියන දැනගෙන ගන්න බැහැ. ඊට පස්සේ මේ ධර්මතා පහ හොන්තටම බලවත් වෙනවා. අසිහියෙන් මේ සිහිය වෙන් කරන්න බෑ. අසිහිය කියන එක එන්නේ නැද කියනවා. ඈ අසද්ධාවෙන් මේ සද්ධාව වෙන් කරන්න බෑ. කුසීතකමට මේ වීදේ නැති කරන්න බෑ. ආනාදි භවනත් තේන බලන් අභිභවා යන්න බෑ. වැඩින්ද බලයි. මේ ආයෝනිස මොනසිකාරයේ මේ ධම්ම විදී යට කරන්න බෑ. ඊට පස්සේ මේ සද්ධා සති විදි සමාධි කියන එකට වීදියට මේ සමාධිය කියන එකට හිතේ විසිරුණු කමට කුසීතකමට මේ සමාධිය යට කරන්න බෑ කියන මේ ටික බලවත් කරන කතාවක් වෙනවා. ඒ බලවත් වීම මෙයාට අවබෝධය ලැබෙනවා. බුද්ධංගයන්ගේ අංගයක් වෙනවා. අවබෝධය කියනකොට ඒ ඔය බුද්ධංග ටික අපි ඉස්සෙල්ල හිතල වඩපත් දෙන්නේ දැන් වැඩෙනවා ඉතේම වැඩෙනවා මේවා ටික මේ හත නිසා සද්ධා ඒ කියන්නේ සත්‍ය සම්බුද්ධංගේ ධම්මයේ සම්බුද්ධයේ වේදී තීති පසදි කියන ගති ටික ජීවිතේ හේඹ අවබෝධයන්ගේ කුල පිළිගන්නේ ඔය ටික නිසාම සම්මාදිට ඇත්ත දෙයටි දකින්න දැන් අපි වෙනතට දැක්ක සත්පුද්ගල භාවයකින් හිතපතන නාම රූප දෙකක් තියෙනවා කියලානේ. ඒ දැකලා න්යායේ දැන් නාම රූප දෙකක් හරි තියෙනවා නම් ඒක සංකතයි. න්යායට දැන් නාම රූප දෙකක්වත් හරි නෑ. ඒ කියන්නේ දැන් දකින හොඳට වර්ණ සතා මාත්‍රයක් තියෙන්නේ. ඒකද ඇහෙන් බලපු නිසාමයි පේන්නේ. පෙර මුතිදී මහතගෙන ඉතුරු නැතුව නැතිව යම් කිංකේ සම්මුතිය තමයි සම්බන්ත නිරෝධ ධම්මං කියලා. ඇත්ත ඇති හැටිම දකිලා විරේජම් වීතමලෙන් ධම්ම චක්කුමද පදේකරිම සම්මාදිට්ඨි ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන එක පටන් ගන්න එතන. හරිද? මේ ටික මෙහෙම කරනකොට ඔය සත්තු හය දෙනා මෙතෙන් දැඟගත්තාම වැඩගෙන මෙහෙම ගියාම මේ ඉස්පර්ශායතන හයේ නිරවශේෂ නිරෝධන. එතකොට වෙන යහපත උගලදන්න මේක හරිම අද්භූත සිද්ධියක්. මේ ඉඳගෙන හිතගෙන නිතාගෙන ඇවිදිනවා කියන හතර ඉරියව්ව කියන එක බොරුවක් මායාවක් එහෙම එකක් නෑ කොහෙවත් කොහොමවත් නෑ ඒකවට ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ස්පර්ශ ආයතන හයක් පරිහරණය කරන කවුරුවත් නෑ එහෙම කෙනෙක් නෑ එහෙම තැනකුත් නෑ එහෙම ජීවිතයක්වත් නෑ කොහෙවත් මේක ගිනි පෙරලක් කරකවනකොට ගිනි වළල්ලක් පේනවා වගේ හිතේ වේගවත් කම නිසා අත්විඳින දුකක් මේ තියෙනවා. අපි සලායත නිරෝධි දකින්නවා කියලා කියන්නේ එක ස්පර්ශ ආයතන 6යි 5ක් වහල එක ස්පර්ශ ආයතනයයි තියෙන්නේ. එතකොට මේ හටගත් ස්පර්ශ ආයතනයේද පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙනවා කියන තැනකින් දකින්නකොට හැම වෙලාවෙම මෙයා එක ස්පර්ශ ආයතනකින් විතර ජීවත් වෙනවා. ඒ කියනවා කියන එක නැති වෙනකොටම ඊගාව ඇහෙනවා කියන එක උපදිනකොට ඊට සිහියයි නුවණ යතුන් උපදිනව දැකපු එක නිරුද්ධ වෙලා කියන එක හොඳට තේරෙනවා. මුළු ජීවිතේම එච්චරයි. ඊට පස්සේ අහනවා කියන එක නැති වෙනවා කියලා හොඳට තේරෙනවා. සද්දය ඇහෙනවා කියන එක පටන් ගත්ත බව හොඳට තේරෙනවා. ඒක අවසන් වෙනවත් තේරෙනවා. හැම වෙලාවෙම එයාට එක ස්පර්ශයකයි ආයතන හයක් නෑ එක ආයතනේ ඒ ආයතන තිහිනුමයි ඊට පස්සේ ඉඳගෙන හිතගෙන කියලා මෙහෙම ශරීරයක් වෙන්නේ මොකද මෙහෙම බැලුවොත් ඇහැට පෙනෙන රූප ආයතනේ පෙර නොතිබීම හතගෙන ඉතුරු නැතුව නැති වෙන කියන දැනගෙන පේනවා මිසක් ආයෙ පොඩ්ඩක් නෑ මෙයා ඉඳගෙන හිතගෙන නිදාගෙන ඇවිදලා කියන හතර ඉරියව්වම මිදුණු ඇහැටන දිවනාසේ ශරීරයේ මානසික ආයතන හයම පරිහරණය නොකරන මෙලුවක් නැති, පරලොවක් නැති, පයෙන්නේපෑ, චිත්තන්දවත් දැරි අද්භූත ආශ්චර්යමත් ජීවිතයක් වත්පත් වෙනවා. රහතන් වහන්සේ කියලා අපි පුද්ගලයෙක් ගැන කතා කරද්දි එතන පුද්ගල පරිවර්ණයදිලා. එයාට තියෙන ධර්මතාවයක් විතරයි. දසහංගේ සමන්නාගතව රහතෙච්චති. සම්මාදිට සම්මාසංකප්ප සම්මා වාචා කම්මතා ජීව වායාම සත්‍ය සමාධි කියන මේක අංග 8යි රහතන් වහන්සේ කියන්නේ. අපි පුද්ගල භාවයේ රූපේ දිහා බලලා අපි රහතන් වහන්සේ කෙනෙක් ගැන කතා කරන්නේ අපි. අපි හැම කතා කරනකොට පුද්ගල භාවයෙන් එතන නිදිමයි. ඒ දුකෙන් එතන නිදිලා ස්කන්ධ පරිහරණයක් කරනවා. එයාට නැති වෙන දේවල් නැති වෙන්නේ ඇතිවලා නෑ. ජාතිය නිරුද්ධ වුණාම ජරා මරණ නැති වෙනවා. ඔය මත්තකට වංශෝපදේශණයක් වන්න කියනවා. ස්කන්ධ ඉතිරි සහිතවම අජරා මරණ. ඉතින් මෙන්න මේ දැනට ඇවිල්ලා ජීවත් වෙන කෙනාට කියන රහතන් වහන්සේ කියලා. හැබැයි අර එක්සෙනිකෝ ඉදන් ස්කන්ධ ටිකේ දුකක් තියෙනවා. කය කෙලවර කොට දුකක් තියෙනවා. කයට පවසක් දැනෙනවා. ඔකට කියනවා කය කෙලවර කොට දිවි කෙලවර කොට ඇති වේදනාවක් තියෙනවා කියලා. යම් දවසක් තියෙනවා. යම් දවසක් තියෙනවා. මෙන්න මේ පුරාණ කර්ම රටගත ජීවිතයක් නැති වෙනවා. මත්තේ යන්න කල නිමිති කලමයි නැති කරලා තියෙනවා. අනාගතේ යන්න තියෙන ටිකක් නැති කරලා තියෙන ටිකක් නැති වෙනවා. නිබ්බන් තීරායතයන් ප්‍රතිපෝ. ඒ තීරයන් වහන්සේ පහනක් නෝනා වගේ නිවෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් මේ වගේ සහේතක ප්‍රතිපදාවක් තියෙන්නේ. ඉතින් ඒ වගේ තැනකට යන්න මේ සිහිය හරි මොචිනවා. මේ චක්කානක සූත්‍රයෙන් අපිට හරියට යමක් වෙනනවා. අපේ මනසේ මෙන්න මේ සිහිය කියන එක උදව් කරගෙන සිහිය පිළිපවාගෙන පාණින් හය දෙනා සංවර කරගන්න සංවර කරගෙන මේ නිවීම මෙදී මේ ජීවිතේම හදා ගන්න කියන කණිජය කියනවා. ඒ දේශනාව මේ දේශනාව ඒ සඳහා හැමෝටම හේතුපොනස් කියන දේවා. අද දවසේදී මේ සතිපට්ඨාන නැති චර්ම උදව් කරගෙන මේ භව කතර තරණය කරන්න ප්‍රතිපදාව අහගන්න මේ දේශනාව සඳහා මේ පින්වත්න්ට මේ දේශනාව ලබා දෙන්නට මට ධර්ම දේශනා කරන්නට ශක්තිය ධෛර්යය දෙන මේ දේශනාවට අද අනුග්‍රහය දක්වන විශේෂම සත් අදහස් ඇතුළු අනු අරිය කල්පාන මහත්මයාත් උසාන්ති කල්පාන මැතිණියත් මේ දේශනාව සඳහායි දක්වල තියෙන සත් අදහස් වාසිය කුපිතේ ඇතුළු ඒ තමයි මේ තරම් විශාල සාසනික සේවයක් කරන අපේ ගරු ලොකුහාමුදුරුවෝ දෙවරක් ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු අනෙකුත් ගරු ස්වාමීන් වහන්සේලාට ඒ ස්වාමීන් වහන්සේලාගේ දෙමෝපියන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය ලැබේවා කියලා සාසනය කරනවා. ඒ වගේම උසාන්ති කල්පාන මහත්මයාගේ මියගිය බාල සොහොයුරා මිය ගිහිල්ලා වසර 7ක් පිරුණ මොහොත. ඉතින් මියගිය තමන්ගේ සොහොයුරාට පින් අනුමෝදන් කිරීමත් මෙතනදී බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි හැමදෙනාම ඒ උසාන්ති කල්පාන මෙතනියකින් මියගිය ආදරණීය සොහොයුරාට මේ පින් අනුමෝදන් කරමු. එතුමා යම් කිසි දුක් ඇති ස්ථානක සිටින දුකින් අතමිදී සකොන් පහකට පත් වීම උතුම් වෙන සෙනසුත්වා කියලා සාදු කියන්න. ඒ වගේම මේට සහ සම්බන්ධ වෙච්ච මේ සියලුම දෙනාගේ නමෙන් සීකාල යාත්‍රා කළා වූ යම්තාක් මියගේ ඥාතින් සිටින මේ සියලු දෙනාටත් මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඒ අය දුකින් මිදී සකොන් පහකට පත් වේවා කියලා අපි කවුරුත් ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම් මේ යාති නමෝතු සුඛිතා මුඤ්ඤාතේව යම් මේ යාති නමෝතු සුඛිතා මුඤ්ඤාතේව. ඒ වගේම අද පරණ සිට සීළු දිනාටම ධර්ම අවබෝධය ලැබීමෙන් සිතමක් ලෙස සා නිරෝගී සේ ප්‍රාර්ථනා කරන කියන මෙතෙන්ට පරණ සීළු දිනාටම ධර්ම අවබෝධය වෙන්නත් මේ පින් හේතු වේවා. අපි ධර්ම දේශාවට අනුසය දක්වපු කුසල ධර්මයේ මේ කුසල ශක්ති මේ පින්වත් සීළු දිනාගේ ජීවිතවලට නිරෝගී සුව ලැබෙන්න හේතු වේවා කියලා කරුණාවෙන් මෛත්‍රී සාධකව මෙතුමි ආශිංසනය කරනවා. එනම් මේ තිමස් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ ලැබෙත්වා කියලා කාසංචනය කරනවා. ඒ වගේම ආමදනාතු උතුම් නිවන් සුව සාක්ෂාත් කරගන්නට මේ දේශනාව හේතු උපනිස්කේ වේවා කියලා අපි ආශිංසනය කරනවා. අද දවසේදී දවස පුරාවට අපි සිද්ධ කරගත් සීලු මොකසල ධර්මයන් ලෝකීය සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ ශාසන මාමක සම්මාදිටික සියලු දෙවියන්ටම වදන් කරනවා නම් අපි දෙවියන්ට ප්‍රේමනුමෝදන් කරමු. ආකාශත්තාච මුම්මාචා දේවා නාගමහිතා පුඤ්ඤාන්තං මොදිත්වා දිරන්තරන්තු ලෝක ශාසන ආකාශත්තාච මුම්මාචා දේවා නාගමහිතා පුඤ්ඤාන්තං මොදිත්වා දිරන්තරන්තු දේශනා ලොකෝ රකවන්නේක් ලතින් අම්මා තාත්තා වගේ අපිට ඉන්න තියෙනවා මුස්ලිම් ස්වාමීන් වහන්සේලා අපි හැමදෙනාම සිත් කරගත්ත මේ කුසල ධර්මයේ අපේ ලොකුමහන්වන්ට අපි බොහෝම ආදරයෙන් කරුණාවෙන් මෛත්‍රී සහගත මනෝදන් කරනවා. අනුමෝදන් වේවා ලොකුමහන්වන්ට අපේ මහා සංඝරත්නයට මේ කුසල ධර්මයේ ජීවිත සම්බන්ධ වීමේ නිදුක් නිරෝගී සුවපත් භාවිතා ජීවනයේ අත්තේවා කරන කියන සාසන මාමක කටයුතු තියුණු කරගන්නට තුමුරගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා. මේ පුණ්‍ය ශක්තියගේ ඵලයෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළත් ස්වාමීන් වහන්සේලාට ප්‍රාර්ථනා බෝධිතුන් තුමන සනසෙන්ට මේ කුසල ධර්මය හේතු උපනිස්සීම දේවා කියලා ප්‍රාර්ථනා කරනවා.